කතා 50 වෙනි වැඩසටහන හැමෝම සාදරෙන් ආදරෙන් ආයිබෝන් කියලා පිළිගන්නා. මම කාලිංග.
මම බුද්ධික.
මම තෙලින.
මම සදීප.
මම හර්ෂ.
අපේ එස්කෝන් මල්ලි.
එස්කෝන් මල්ලිට අතින් ගහලා පයින් එකක් ගහලා හැරලා තමයි ආයු නම කියවන්නේ.
ස්කයිප් වල ඉන්නවා. එතකොට කවුද මේ?
ඈ?
ස්කයිප් වලින් ඉන්නේ.
ස්කයිප් වලින් ඉන්නේ අපේ හර්ෂ පචදේව. පචදේව සහ අපේ
සදීප ඉන්නවා.
හර්ෂට දෙක පාට මතක් කළානේ.
අර මතක් නෑ.
මොකෝ ගෑන්ට සනීප නැද්ද?
මේ හර්ෂ ඉතින් මොකෝ කරන්නේ මේ දවස්?
මේ දවස් වල ඉතින් මේ ඔළුව පස්සට ගහගෙන වැඩ කරනවා.
කන්න වැඩ වල හිටියට බෑනේ ඉතින් ඔළුව එළිය දාගන්න.
ඒකනේ ඇඟිලා ඉන්නේ.
තිල්නගේ මොනවද වැඩ මේ දවස් වල අලුත් වැඩ?
මලින් දැද්දේ කුඳුරු කුඳුරු ඉන්න පැත්තක කබල් එක.
මේ දවස් වල ප්‍රොජෙක්ට් දෙක තුනක්ම ගන්න අලුතේ. බඩි කමියුනිටි ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. ළඟදී මම හිතන්නේ රිලීස් කරන්න බලන්න.
සදීපණන් ඉතින් ළමයි බලා ගන්නවනේ.
ඔහොමද දැන් ඉතින් ළමයි නිදි කරලා නම් මලන් කරලා මේ ඔන්ලයින් ආවේ.
මේ ප්‍රශ්න වලට යනවද නැත්නම් මොනා හරි කියන දේවල් තියෙනවද? හැබැයි මේ සතියේ මම අදාහ ගන්න බැරි දෙයක් උනා නේ. එකකට එපිසෝඩ් දෙකක් දැම්මනේ.
දෙකක් නේ.
ආ දෙකක් දැම්ම. මේ හරි කොහොම හරි ප්‍රශ්නෙකට ගිහිල්ලා මොනා හරි කතා කරමු
නේ. ඔව් නේද ප්‍රශ්න එකක් දෙකක් පොඩ්ඩක් කතා කරලා ඉමු.
ඔව් ප්‍රශ්නත් ගොඩක් තියෙනවා නේද.
පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ මලිත් අහලා තියෙනවා මේ මැකාෆි ඉන්ටර්නෙට් සිකියුරිටි කියන එකේ පිළිගැනීම කොහොමද කියලා. ලංකාවේ එච්චර ප්‍රචලිත නැහැ නේද කියලාත් අහනවා. ඒකම ඒක හොඳයිද එහෙම කියලා තමයි අහන්නේ.
මගේ නම් පෞද්ගලික මතය තමයි මැකාෆි සහ මේ නෝටන් කියන දෙක ගොඩක් බර වැඩි කියලා. දාගත්තාම මේ කම්පියුටර් ගොඩක් ස්ලෝ වෙනවා. අනික මේ ගොඩක් වෛරස් ඉස්සලම ඇටැක් කරන ඔය දෙන්නට තමයි.
ඔව් ඒක ඩිසේබල් කරන ඒ වගේ දේවල් කරනවා.
ඔව් ඒක නිසා මගේ නම් පුද්ගලිකව මම ওই දෙකටම කැමති නැහැ. මේ අනික ඉතින් වෙලා තියෙන්නේ අර ගොඩක් කම්පියුටර් එක අලුතෙන් ගන්නකොට ඉතින් ඉන්ස්ටෝල් කරලා එන්නේ ওই දෙකෙන් එකක් තමයි. මේ අර ෆ්‍රී බන්ඩල් එකක් කියන දවස 90ක ට්‍රයල් එකක් ඒ වගේ එකක් නේද?
ඔව් ගොඩක් වෙලාවට අර මදර්බෝඩ් CD එකේ
නෝටන් තියෙනවා
නේද?
ඔව් ඉතින් ඒ වුණාට මම නම් පෞද්ගලික ওই දෙකටම කැමති නැහැ. ඊට වඩා හොඳයි නේද ඔය ෆ්‍රී එකක් අපි නම් ඉතින් අර අවාස් දාන්න කියලා කියනවා. අර ඉන්ටර්නෙට් සිකියුරිටිත් එක්ක ඕන නම් මං හිතන්නේ මේ අවාස් ප්‍රොෆෙෂනල් එකත් හොඳයි. නැත්නම් ESET ලගේ Note 32 ත් හොඳයි නේ බුද්ධික. Note 32 ත් ගොඩක් ලෝඩ් ඒ කියන්නේ සාමාන්‍ය මෙමරි පාවිච්චි කරන ගොඩක් හොඳට තියෙනවා.
කලින් මේ ගොඩක් වෙලාවට මේ වෛරස් ලින්ක් කරනවානේ අර වෛරස් ගාඩ් වල සයිට් වලට යන්න බැරි වෙන බ්ලොක් කරන එක.
ඔව්
මේ ගොඩක් වෙලාවට ගන්න අර හොස්ට් ෆයිල් එකේ මේ ඒගොල්ලෝ මොකක් හරි වැලියු එකක් දාන්නේ. ඒ කියන්නේ
ඔව්
drivers system thread එකේ drivers ල ETC ඇතුළේ දෙන host file එකේ ඒගොල්ලෝ දානවා මේ වෙන IP එකක් හුඟක් කළාට 100.0.0 එකම දානවා මේ virus guard site වලටත්.
ඔව් එතකොට ඉතින් අර update වෙන්නේ නැහැ. ඒ වගේ දේවල් එනවා. ඉතින් ඒ වගේම අර මමත් එක සරයක් clear තිබ්බා මතකනේ මේ අර host file එක දාලා අපි අර දාන්න මේ ඔය ad site අරව මේවා block කරගන්නත් පුළුවන්. අර host file එක edit කළා. ඉතින් එහෙම කරගත්තාම ගොඩක් වෙලාවට අර ඇඩ් පේන එක දැන් ඔය ඇඩ් බ්ලොක් කරාම එයා දාගත්තාම වෙන්නේ බ්‍රවුසර් ඩිපෙන්ඩන්ට් නේ. දැන් අපි ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් එකෙන් බැලුවොත් ඒක පේනවා. එතකොට ඔය දැන් සමහර ඩවුන්ලෝඩ් සයිට් ඊට පස්සේ වෛරස් තියෙන සයිට් එහෙම අප්ඩේට් කරන සයිට් එකක් තියෙන අර හෝස්ට් ෆයිල් එකට.
ඉතින්
හෝස්ට් ෆයිල් එකට ඔය ටික අප්ඩේට් කරගත්තාම ඔය ගොඩක් වෙලාවට ඒ ෆයිල් යන්නේ ඇඩ් පේන්නේ නැහැ. දැන් ගොඩක් වෙලාවට මට එහෙම ඇඩ් පේන්නේ නැහැ ගොඩක් සයිට් වලට ගියාම. ඒක කරගත්තා නම් හැබැයි ඒකේ අර පොඩි ඩිසඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. මේ DNS රෙසලියුෂන් එකට පොඩ්ඩක් ටයිම් යනවා. මොකද මේක මේ කිලෝබයිට් 500 ගන්න ගිතර ෆයිල් එකක් හින්දා.
ඔස් ෆයිල් එක ඇතර මේ මොකද එක්ස්ටෙන්ෂන් එකක් නැති නිකන් ෆයිල් එක text editor එකෙන් ඕපන් කරන්න පුළුවන්.
ඔව්
මේක සේව් කරන්න නම් Windows Vista වලින් උඩ නම් notepad එක run කරන්න ඕනේ මේ administrator විදියට.
ඔව් ඒ කියන්නේ notepad එක උඩ right click කර run as administrator
කළා. ගිහිල්ලා ඊට පස්සේ ඕපන් කරන්න ඕනේ. මේක තියෙන්නේ system 32 වල Windows ඇතුලේ system 32 වල drivers වල etc කියන folder ඇතුලේ.
ඔව්.
ඒකට ගියාම අර සමහරට notepad එකෙන් ඕපන් කරොත් එහෙනම් අර text file නැතුව show all files ගියාම තමයි මේක පේන්නේ.
ඔව්.
මේක ඕපන් කරගෙන save කරන්න පුළුවන් මේ තමන්ට කැමති values දාලා. මේක ඔබ cloud edit කරන්න වෙන්නේ මේ ඔය web server එක run කරද්දී එහෙනම් සමහරවිට මේක එක සෙල්ලම් කරන්න වෙනවා.
ඔව්. හැබැයි Linux වලත් කෙලිම EDC එක ඇතුලේ host කියලා ෆයිල් එක තියෙන Linux වලයි Mac වලයි දෙකේමත් ওই දෙක පාවිච්චි කරන්න පුළුවන්.
අර තව දෙයක් තියෙන්නේ මේ host file එකෙන් site ඔය වගේ අර block කරලා තියෙන වෙලාවට මේ වෙබ් පේජ් වලට එන්නේ අපේ දැන් ලෝකල් හොස්ට් එකේ සයිට් එකක් රන් වෙනවා නම් ඒක තමයි එන්නේ. සමහර වෙලාවට ෆ්‍රේම් ඇතුළට ඇවිල්ලා එහෙම එකම පේජ් එක ලෝඩ් වෙනවා දැන් දැන් වලට නේ.
ඔව් ඒ කියන්නේ මේ ඇතුලේ වෙබ් සර්වර් එක රන් කරනවා නේද?
ඔව්
ඒකට කරන්න ඕන බුද්ධික වෙබ් සර්වර් එක මේ ලෝකල් හොස්ට් එකේ රන් වෙන්න දුන්නාම හරි.
IP එක
මම නම් කරන්නේ ඒකට අර මේ ලූප් බෑක් ඉන්ටර්ෆේස් එකක් ඉන්ස්ටෝල් කරලා ඒකට වෙන IP එකක් ඇසයින් කරලා අරකට තමයි වෙබ් සර්වර් එක දාන්නේ. එතකොට කරදරයක් වෙන්නේ නැහැ. කට්ටි ඉතින් chat room එක ගන්න Microsoft Security Essential හොඳයි කියලා ඇත්තටම හොඳයි නේ. ගොඩක් කරදරයකුත් නැහැ. ඒක බර දෙන්නෙත් නැහැ. ගොඩක් දුරට හොඳයි. හැබැයි ඉතින් ඒක දුවනවා නම් ගොඩක් ලඩ අප්ඩේට් කරන Windows machine එක තමයි Security Essential වගේ විතරක් දුවනවා නම්. නැත්තම් Avast වගේකුත් දෙකක් දාන එක හොඳයි.
ඔව් ඒකත් එක්කම ඕනනම් Threadfire දාගන්න පුළුවන් මේ.
ඔව්
ඒත් එක්ක හොඳට යාළු වෙලා වැඩ කරනවා.
ඔව් Threadfire කියන්නේ ඇත්තටම antivirus එකක් එක්ක දාන්න කියලා තමයි ඒගොල්ලෝම කියන්නේ. ඒක නිසා Threadfire ගොඩක් හොඳයි බුද්ධික. මේ ළඟදී USB එකක් ගැහුවාම Threadfire ගෙන් තමයි මුලින්ම ඩිටෙක්ට් කරලා කිව්වේ මේක අවුල් කියලා.
ඒ
නිසා හොඳයි. හැබැයි Threadfire වල එකම ගැටලුව තමයි මේ ඉන්ස්ටලේෂන් හෙනට ස්ලෝ කරනවා යා. මේ සෙටප් රන් වෙන එක. ඒක මොකද යා හැම ෆයිල් ඇක්ෂන් එකක්ම චෙක් කර කර බල බල.
සමහරවිට මේ පරණ ඉන්ස්ටලේෂන් මේ පොඩ්ඩක් බග් ගිය වෙන බලුවන් නේ මේකට.
ඔව්. ඒ වෙලාවට පොඩ්ඩක් ඉතින් ෂුවර්ම එකක් නම් මේක ඩිසේබල් කරලා යන්න පුළුවන්.
ඔව්. ඊළඟ ප්‍රශ්නේ දෙවම වෙනානේ. ගයන්න අහලා තින්නේ මේ අහලා තින්නේ Mac OS එකද Windows 7ද කියලා. හොඳම
Windows 7 නෑ. ඒක ඉතින් මෙහෙම දෙයක් තියෙනවා. දැන් Mac එකේ කරන්න පුළුවන් කොච්චර හොඳ වුණත් කරන්න පුළුවන් දේවල් limited නේ අපි. දැන් single type කරන්න බෑ. ප්‍රධාන සිංහත දෙක
බෑනේ.
හරියට බෑ. එතකොට ගොඩක් ඕන කරන software හැමවත් අඩුනේ තියෙනවා ඉතින්. ඒ වුණාට දැන් හරියට සමානලට
සෝන්ලත් ඉතින් කලින් ගේ හැමෝම එකපාරටම සිංගල් ටයිප් කරන්න බෑ කියලා කියන බුලන් ගැටි.
ඔව් ඒ වුණාට ඉතින් ඒක අර ඉන්ස්ටෝල් කරගෙන හරි බලන්න. දැන් මේක ඉන්ස්ටෝල් කරන්න හේකුත් නැන්නේ. සල්ලි දීලා ගත්තත් ඒකත් වැඩ කරන්නේ නැහැ බුද්ධික. අර සල්ලි දීලා ගන්න සොලියුෂන් නැත්තේ. ඒකත් වැඩ කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා මගේ නම් පුද්ගලික මතය තමයි ඉතින් සාමාන්‍ය එදිනදා පාවිච්චි කරනනම් ඒ කියන්නේ ඔෆිස් වර්ක් කරනවා නම් ගොඩක් වෙලාවට Windows machine එකට අනේක ලේසි වෙයි. එනවාට gedara internet and chat කරන්න ඒ වගේ document type කරන්න වගේ නම් Mac එකක් ආයි ගේම් ගහනවා නම් ඉතින් ආයි Windows වලට යන්න වෙනවා. අනිත් එක දැස්. ඔව්. හරි හරි. ජම්
මේ දවස්වල කලින් මේ තරගයක් තියෙනවානේ. අදත් තියෙනවා හිතන්නේ අර පොන් ටු ඔන් කියලා.
ඔව්.
මේකේ මේ ඒ කියන්නේ මොකරි හැක් කරගත්තොත් එහෙම මේ hardware එකක් ගෙනියන්න දෙනවා. සල්ලිත් දෙනවා මේ ඒ කම්පැනි වලින්. ඒකේ පහුගියසත් ඒ කියන්නේ පහුගිය දවස් කීපේ මුලින්ම වගේ ක්‍රැක් කරලා තිබ්බේ. ඒ කියන්නේ Safari අස්සෙන් රින්ගල Mac එක.
ඔව්. ඒක ගොඩක් ලේසි. මොකද මේ වාර ගොඩක් exploit නැතිනම් මේයි මේව හදන්න හෙනට
වෙලා යනවා. කට්ටි report කරනවා.
ඕකම තමයි තියෙන ගිය පාරත් ඉස්සලම හැක් කරලා තියෙන Mac එකක් තමයි.
Safari වල.
ඊළඟට මේ Opera වල ලොකු ප්‍රශ්න තියෙනනේ. Opera release කරා ඉදර Opera වල ලොකු security hole ගොඩක් ඇවිල්ලා ඔපෙරා එනගෙන බිප එනගෙන ඉන්න.
ඔව් ඒක මේ දැන් ඔපෙරා වල නම් හැබැයි එන්න එන්න මම හිතන්නේ ජනප්‍රියත්වය ටිකක් අඩු වෙනවානේ.
ඔව්.
ඒ වගේ දේවල් ඉඳන් ඉතින් තවත් වෙයි.
මේක මම මේ බුද්ධකේ බැලුවා අර W3C සයිට් එකේ ස්ටැට් තියෙනවානේ.
102 ගන්න
තමයි. 102 ගන්නක් හුඟක් කාලෙක ඉඳන් මම බුද්ධකේ ඒක يعني 102ම තමයි ඒක එකම කට්ටියක් ඔය පාවිච්චි කරනකොට වෙන්නේ.
ඔව්.
ඒ අර පොන් ටු ඕන් එකේදී මේ ඊට පස්සේ Firefox වලිනුයි IE වලිනුයි දෙකෙන්මත් මේ මැෂින් අස්සට යන්න පුළුවන් වෙලා තිබ්බා.
ඔව් දැනුත් එන්න Firefox වලත් ගොඩක් security holes වැඩි වෙනවානේ. එන්න මම හිතන්නේ internet explorer හොඳයි කියන ගානට වගේ එන තත්ත්වයට ඇවිල්ලා තිනවා. මොකද දැන් අප්ඩේට් එක සතියට සැරයක් විතර එනවානේ.
ඒ තරගේ කාලින් ගා මේ දැන් කවුරු හරි එක හැක්කක් හැක් කරාම ඊට පස්සේ ඒක මේ කටවත් කියන්නේ ඒ අදාළ company එකට ඒක fix කරන් දෙනවා. ඊට පස්සේ තමයි මේක නේ මේක එළියට කියන්නේ මේකයි උනේ කියලා.
security hole ගැන කතා කරොත් මෙහෙම දෙයක් තමයි ඇත්තටම තියෙන්නේ. දැන් අපි උදාහරණයක් ගත්තොත් Windows වල හැමදාම මේගොල්ලෝ patch release කරන මාසෙට එක දවසක් second tuesday තමයි patch release එක තියෙන්නේ ඒගොල්ලන්ගේ. දැන් ගොඩක් වෙලාවට hack කරන කට්ටිය ඇත්තටම කරන්නේ මේ ගොඩක් අය මේ live update කරන්නේ නැහැ නේ machine.
ඔව්.
අර patch එක release වුණාට පස්සේ මේගොල්ලෝ දානවානේ මේකයි fix කරේ කියලා.
මේකට වැඩේ.
ඊට පස්සේ ටක් ගාලා මේගොල්ලෝ හදලා මේ ඔය හැක් ඒ කියන්නේ ඇත්තටම මේ හැක් කරන කට්ටිය සයිට් වලට මේ ටග් ගාලා දාලා තියෙනවා. ඉතින් අර අප්ඩේට් කරන්න පරක් වෙන කට්ටියට .com වෙනවා යා ඉක්මනට. ඉතින් හැමතිස්සෙම මේ මැෂින් එක අප් ටු ඩේට් ටග් ගාලා Windows අප්ඩේට් දැක්ක ගමන් දාලා ගොඩක් අය කම්මැලිනේ. අනිත් එක තමයි ඉතින් ලංකාවේ තියෙන එකක් HSD bin නැහැ. ඉතින් අප්ඩේට් එකක් කරනවා කියලා කියන්නේ සල්ලි යනවනේ.
ඉතින් ඒක DSL එකටම උසගෙන යනවා ඊට පස්සේ.
ඔව්. ඉතින් එතකොට ගොඩක් වෙලාට වෙනවා. ඉතින් ඒක අර බ්‍රවුසිං හැබිට්. ඒ කියන්නේ තමන් කොහොමද බ්‍රවුස් කරන්නේ ඒක අනුව තමයි ඉතින් ඒක තීරණය වෙන්නේ. ඉතින් ගොඩක් අය හිතන් ඉන්නවා මම Firefox පාවිච්චි කරලා සේෆ් වෙයි. එහෙම එකක් නැහැ. මොකද දැන් උදාහරණයකට සමහර සයිට් තියෙනවා දැන් අපිට ගීගමන් තේරෙන්නේ නැහැ මේක Yahoo මේ YouTube ගියාද නැද්ද කියලා. ඉතින් මොකක් හරි එක ඩවුන්ලෝඩ් කරන්න ගියාම කියන හරි වාගේ ෆ්ලෑෂ් ප්ලේයර් එක අප්ඩේට් එකක් නැහැ මේක ජෙනුයින් විදියට එනවා මේ ෆ්ලෑෂ් ප්ලේයර් එක ඉන්ස්ටෝල් කරන්න දෙපාද කියලා අහනවා. ඉතින් ඇත්තටම මේ හා කියලා ගොහම ඉන්ස්ටෝල් වෙන්නේ මේ ෆ්ලෑෂ් ප්ලේයර් නෙමෙයි. අර ගොල්ලන්ගේ වුණ කෝඩ් එකක්. එහෙම නැත්නම් ඔය ක්‍රැක් එකක් ඩවුන්ලෝඩ් කරන්න ගියාම කියනවා මේ ක්‍රැක් එක ඩවුන්ලෝඩ් කරන්න ඩවුන්ලෝඩ් මැනේජර් එකක් දාන්න ඕනේ කියලා අහනවා. ඔව්. ඉතින් ඒක මේ දැම්මට පස්සේ හරි. එහෙම නැත්නම් එන්නේ ගොඩක් සයිට් වල ක්‍රැක් එක වුණා හරි එක ඩවුන්ලෝඩ් කරන්න ගියා හැමදැනම ඩවුන්ලෝඩ් බටන්ස් තියෙනවා. ඔව්. අර ඕන එක එපා එකද උදාහරණයක් ගත්තොත් ඔය
පයිරට් බේ එකේ
ලොකු
ඩවුන්ලෝඩ්
බටන් එකක් තියෙනවා ඒ අදාළ නැති එකකට තමයි ඒක තියෙන්නේ. ඉතින් ඒක නිසා නොදන්නා ගොඩක් වෙලාට වෙන්නේ මේක ක්ලික් කරලා අර අනවශ්‍යව ඉන්ස්ටෝල් කරගන්න. ඉතින් ගොඩක් වෙලාට ඉතින් අර තමන් ඒක ගැන අවධානයක් නැතුව හිටියොත් අපේ ඔෆිස් එකෙත් එහෙමයි. අපේ ඔෆිස් එකෙත් මේ දන්න කියන කෙනෙක් ඕ වගේම ඩවුන්ලෝඩ් එකක් කරනකොට අර page එක බාගෙට ලෝඩ් වෙනකොට අර ඩවුන්ලෝඩ් බටන් එක කරනවා ක්ලික් කරනවා. හිතෙල්ල හිතන්නේ බලන්න කිසි දෙයක් නැහැ. ඉතින් ඒක නිසා පොඩ්ඩක් අර තමන් සුපරීක්ෂාකාර විදිහට වැඩ කරනවා නම් මම හිතන්නේ ගොඩක් වෙලාට ඕයන් ගැලවෙන්න
පුළුවන්. ඔව් මේ ඉතින් ගයන්ගේ ප්‍රශ්නෙට කියන්න දෙන ඉතින් ඕක අපිට කියන්න බෑ හොඳ මේක මොකද්ද කියලා. ඒක ඉතින් පාවිච්චි කරන කෙනා කියනවා තමයි Windows හොඳම කට්ටිය ඉන්නවා මේ Mac OS උත් හොඳම කියන කට්ටිය ඉන්නවා ඉතින් පාවිච්චි කරන්න.
අනිකෝක මේ කරන්නන දේ අනුව තමයි ඒක තීරණය වෙන්නේ නේ බුද්ධික.
ඔව්
ලංකාවේ නම් ඉතින් දැන් ඔරිජිනල් සොෆ්ට්වෙයාර් පාවිච්චි කරත් සොෆ්ට්වෙයාර් අවේලබිලිටි එක ගතින් ගත්තම නම් Windows ලේසියෙන් පාවිච්චි කරනවා Mac වලට
වඩා. ඊළඟට හසිත අහලා තියෙන ප්‍රශ්නයක් මේ එයා මේ 2009 ඕ ලෙවල් කළා. ඔව් එතන මෙයාගේ මේ විස්තරයක් කියලා තියෙනවා මේ එයා ඉගෙන ගන්නේ කොහොමද එහෙම කියලා. එයාට මේ සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කෙනෙක් වෙන්න ඕන. එයානෝ ඒකට කරන්න ඕන මේ ප්‍රොෆෙෂනල් එක්සෑම්ස් මොනවද කියලා. මේ ඉස්සරහට වැදගත් වෙයි කියලා හිතෙන. මේ ගන්න
ඒ ලෙවල් කොමර්ස් වලින් කරාට කමන්නේ නැද්ද? මැත්ස් කළොත් හොඳද කොහොමද තාලා
තියෙන්නේ? ඔව් නේද.
BIT කරන්න නම් කමන්නේ නැහැ. පාස් වෙලා තියෙන තමාමනේ.
ඔව් BIT වලට මොකෙන් හරි ඒ ලෙවල් පාස් වෙන්න විතරයි ඕනේ. ඔව්. හැබැයි ඉතින් මැත්ස් BIT කරන්න නම් මැත්ස් ඕනේ ඉතින්.
මැත්ස් කරත් හොඳයි.
ඔව් හොඳයි නෙමෙයි ඉතින් ඕනේ නේ. හොඳයි.
ඕනේම නේ.
ඒ ද අමාරුයි නේ බිට් කරන්න මැත්ස්
නැති. ඔව් මැත්ස් වලට ටිකක්
අමාරුයි. ඔව් මැත්ස් කළා තියෙන එක ඔහොම වාසියක් නේ. පේපර් එකකුත් තියෙනවානේ මැත්ස් වලට.
ඔව් බිට් වල. ඒක තමයි. ඒක නිසා මැත්ස් නම් දැනගෙන ඉන්න ඕනේ. අඬු ගන්න ඉතින් ගණන් දාන්න හැරි දැනගෙන ඉන්න ඕනේ. මොඩි ගැලෙයිමක්.
මේ ඒකම ඉතින් අපි කලින් කතා කරලා තියෙනවා මේ දැන් ඉගෙන ගන්න කෙනෙකුට මොනවද වැදගත් වෙන්නේ කියලා ප්‍රොෆෙෂනල් එක්සෑම් නම් Microsoft ඒවා ගන්නවද? මේ Sun එක්සෑම් ගන්නවද? ඊළඟට networking වගේ ඒව ගන්න සිස්කෝ වගේ ඒව ගන්නවද එහෙම කියලා මේ ඒවත් එයාට පොඩ්ඩක් රිවයි කරන්න බලවන්නේ පරණ වැඩසටහන.
ඔව් පරණ වැඩසටහන ගොඩක් කතා කරා. ඉතින් තමන් යන ඒරියා එක අනුව තමයි මොනවද කරන්න ඕනේ කියලා තීරණය වෙන්නේ නේද?
ඔව් ඔප්ෂන්ස් ගොඩක්
තියෙනවා. ඔව් දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එයා ප්‍රෝග්‍රෑමින් කරන්න යනවා නම් එයා ඉතින් networking පැත්තේ exam ගන්න එක එච්චර තේරුමක් නැති වෙයි. ප්‍රෝග්‍රෑමින් ගියත් එයා Java කරන්න යනවා නම් Microsoft exam ගන්න එක සමහරලාට ඒ කියන්නේ ඉගෙන ගන්න දෙයක් අපද යනවා කියන එක නෙමෙයි අර ටිකක් focus ඒරියා එක වෙනස් වෙනවා.
ඔව් ඊළඟට අපි මේ රවිගේ ප්‍රශ්නෙට යමුනේ.
රවි අහල් තියෙනවා මේ එයා කම්පියුටරේ මේ හරියට බූට් වෙන්න ඉඳි ප්‍රශ්නයක් තියෙනවලු. එයා කම්පියුටරේ ඕෆ් කළා ටික වෙලාවකට පස්සේ ආපහු කරන්ට් එක ඒ කියන්නේ ස්විච් එක ඔන් කරගමන් කාලෙක විනාඩි 15කට විතර පස්සේ ස්විච් එක ඔන් කරොත් එහෙම මොකුත් බටන් එක ප්‍රෙස් කරන්න නැතුව ඒක ඔන් වෙනවලු කම්පියුටරේ. මේ ප්ලග් එක ඔන් කරපුවම ඒත් ඊට පස්සේ මොනිටර් එකේ මොකුත් ඕෆ් ඕන් මේ කියන්නේ මොනිටර් එකේ මොකද ඩිස්ප්ලේ වෙන්නේ නැතුව ඒක මොනිටර් එක ඔෆ් වෙලා යනවලු. ඒ කියන්නේ අර සිග්නල් එන්නේ නැහැ වුණත් කම්පියුටරේ ඔන් වෙනවා. ඒත් එහෙම තියෙන්න ඇරලා ඊට පස්සේ ටික වෙලාවක් ආපහු ඔන් කරාම කම්පියුටර් හැරීට ඔන් වෙනවලු. මේකට මොකක් වෙන්න පුළුවන්ද කියලා අහනවා හැත.
BIOS එකේ බැටරි ප්‍රශ්නයක් එන්නත් පුළුවන්. එකක් පොඩ්ඩක් චෙක් කරලා බලන්න මේ අර පවර් ස්ටේට් එකක් තියෙන. ඒ කියන්නේ කොයි ස්ටේට් එකේ තියෙන්න ඕනේ කියලා පවර් ආපු ගම සමහර ඒවා තියෙනවා ලාස්ට් පවර් ස්ටේට් කියලා. එතකොට ඒක ලාස්ට් ස්ටේට් එක කියලා කියන්නේ පවර් ඔෆ් වෙනකොට කලින් මොකද්ද තිබ්බේ කියලා. ඔන් එකේ නම් තිබ්බේ. ඒ කියන්නේ ටග්ගල පවර් ෆේල් එකක් වුණා ෂට් ඩවුන් කරලා නෙමෙයි. තිබ්බොත් පවර් ආපු ගමන් ඔන් වෙනවා. එහෙම නැත්නම් තියන්න පුළුවන් ඕල්වේස් ස්ටේ ඔෆ් කියලා. ඒ කියන්නේ පවර් ආපු ගමන් ඔෆ් වෙලාම තියෙන්නේ කියලා. මේකේ වෙනසක් වෙලාද කියලා සැකයක් තියෙනවා. නැත්නම් බැටරිය අවුල් වුණාමත් මෙහෙ මැෂින් ඔන් වෙලා සමහර ඩිස්ප්ලේ නැති වෙනවා. නැත්නම් ලූස් කනෙක්ෂන් වගේ දේවල් එන්න පුළුවන්. එක්ක VGA ස්ලොට් එකේ කුණු හිටලා ඒ වගේ වෙන්නත් පුළුවන්. සදීප මාක් හරි අයිඩියා එකක් තියෙනවා?
ආ නෑ ඒ ටික තමයි.
සදීප ආද මයික් කෙනෙක් එකපාරට හිටිනා වගේ.
ආ දැන් හිටලත්?
නෑ නෑ හිටින්නේ නෑ නිකන්.
දැන් තියෙනවද?
නෑ දැන් මියුට් කරන්න නෑ ඒක.
නෑ නෑ අවුලන්නේ නෑ. හර්ෂගේ නම මියුට් කරත් කමන්නේ.
මේ ඊළඟට සංජය ප්‍රශ්නයක් අහලා තියෙනවා. එයාලා තියෙන මේ Firefox වල මේ සිංහල බ්ලොග්ස් වල අප්ඩේට්ස් පෙන්නනවානේ RSS එක අරගෙන. ඒ වගේ මේ drop down list එකක් විදිහට Chrome වල ගන්න විදිහක් තියෙනවද කියලා.
මේකට නම් මේ ගොඩක් plugins තියෙනවා extensions extension Chrome extensions වලට ගියා නම් RSS feeds කියලා ගහුවාම සෑහෙන වෙනවා plugins.
ඔව් සිංහල blog reader එකට නම් අපේ ගුණසේකර මහත්තයා හදපු එකක් තියෙනවා නේද?
ඔව් ඇකලිමනේ සියන්න දාලාමනේ.
ඔව් ඒකෙන් බලන්න පුළුවන්. ඒකට
link එක දෙන්න. ඒක ගන්න මේ සිංහල bloggers එකේ මේ syndicator එකේ feed එක තමයි ගන්න.
ඔව් syndicator එකේ feed එක.
ඒකට මේ link කරමු අපිනේ post එකේදී.
post එකේ දා. මේ තිල්ලගේ තව එකක් තිබ්බා අර Facebook එකේ single blog reader එක.
ඔව්.
ඒක දෙයියන්ගේ පිටයි දැන්.
නෑ වැඩ ගන්න.
ඒ ටික ටිකක් වැඩ ගන්න. දැන් වෙන්න මම වැඩ කරනවා නේද? වැඩ කරන්නේ. වැඩ කරන්නේ.
වැඩ කරන්නේ. මමත් තිල්ල මේ ළඟ දවසක බැලුවා. සතිය දෙකක් විතර කලින් මම කියන්නේ. එතකොට වැඩ කරේ නෑ බෑ.
තිල්ලගේ මේ අතිජාත්‍යන්තර සර්වර් එක ඔක තියෙන. ඔක අපේ පැත්තට මාරු කරමු.
මගේ සර්වර් එක ඩවුන්
වුණා. තිල්ල ඔද හොස්ටින් කම්පැනි එකේ හොස්ටින් අරන් තිබ්බා. ඒ කම්පැනි හાર્ඩ් ඩිස්ක් එක ගියාම තිල්ල ගේවත් නැහැලු. අයියෝ බෑකප් ගත්තේ නැද්ද කියලා අහන්න තමයි ඉල්ල තියෙන්නේ. මොකද
ඒක අපෝ දාන්න මං ගාව ෆයිල්ස් ටික තියෙනවා.
ඒක අපි සිංහල බ්ලොග් එකේ තියෙන එකටම දාමුනේ. සබ් එකක් ගහලා. නැත්ත.
ඊළඟට මේ වජිරහල තියෙන ප්‍රශ්නයක්. එයාන මොනවද මේ exe ෆයිල් කියන්නේ කියලා එකක්. ඊළඟට එයාට මේ ප්‍රෝග්‍රෑම් වලට යන්න බැරිලු. කිසිම දෙයක ඩෙස්ක්ටොප් එකේ තියෙන අයිකන් ක්ලික් කරාට ඒවා ලෝඩ් වෙන්නේ නැහැලු. එහෙම කියලා තමයි තියෙන්නේ.
සමහරවල් කවුරුරේ වෝල් පේපර් එකක් දාලා දැන් අයිකන් ටික ඩිසේබල් කරා.
මේ එකක් තමයි එයාට මේ exe ෆයිල් කිව්වොත් එහෙම ඉතින් exe ෆයිල් කියන්නේ එක්සිකියුටබල් ෆයිල්. දැන් හැම ෆයිල් එකක
දුවන ෆයිල්.
ඔව් ඒ කියන්නේ වෙන එකක සපෝට් OS එකේ සපෝට් එකකින් විතරක් රන් වෙන ෆයිල් තමයි. දැන් අපි හිතමු text file එකක් නම් ඒක open වෙන text editor එකක් ඕන. ඒ වගේ audio file එකක් නම් player එකක් ඕන. ඒ වගේ නේද exe file කියන්නේ මොකක් හරි application එකක්. ඒ කියන්නේ executable file එකක් කියන්නේ මේ operating system එකේ support එකකින් විතරක් run වෙන application file එකක්. එයාට icon click කරලා යන්න බැරි නම් මේ
exe එකට මේ example දෙක තුනක් කරන්න හරිනේ.
ඔව් ඉතින් ඔව් හොඳම එක්සැම්පල් තමයි ඉතින් නෝට් පැඩ් එක කියන්නේ exe ෆයිල් එක. හැම ඇප්ලිකේෂන් එකක්ම කියන්නේ exe ෆයිල් එකක් තමයි 99%ක්ම වෙලාවට. මේ එකක් තමයි වෙන්න පුළුවන් මේ අර ෂෝට්කට් මිස් වෙලා තියෙන්න පුළුවන් එයාගේනේ.
ගොඩක් වෙලාවට වෛරස් ගහම් බුද්ධික මේ ෂෙල් එකේ ගොඩක් වෙලාවට ඔය execute වෙන ෂෙල් එකෙන්නේ exe start වෙන්නේ. ඔය shell එකේ සමහර වෙනස් වුණාට පස්සේ exe වැඩ කරන්නේ නැතුව යනවා.
ඔව්.
ගොඩක් වෙලාවට ඒක ප්‍රගේ ප්‍රශ්නයක් තමයි.
ගොඩක් ඒවා දි වෙන්නේ දැන් අර ඕනි ෆයිල් එකක register කරලා දිනවනේ ෆයිල් එකේ default action එක double click කරාම open වෙන්න කියලා. දැන් registry එකේ ඒක වෙනස් කරාට පස්සේ දැන් අපි හිතමු text file එක double click කරොත් ඒක notepad වලින් open වෙන්න කියලා දෙනවා. ඒ වගේ exe extension එකටත් අර edit කරන්න පුළුවන්. එහෙම වුණොත් අපිට exe එකක් ඕපන් කරනකොට තව exe ෆයිල් එකක් දෙන්න පුළුවන්. අන්න ඒකෙන් ඒක හරහා ඕපන් වෙනවා. ඒ කියන්නේ ඒකට command line parameter එකක් විදිහට යනවා. ගොඩක් වෛරස් වලින් ඒ modification එකක් කරනවා. එහෙම කරොත් එහෙම ඉතින් ඒක හරහා තමයි යන්නේ. එතකොට control එකක් නැහැ. අපිට ආය register එක edit කළා තමයි ගන්න වෙන්නේ එහෙම උනොත්.
ඔව්. සමහර හොඳ වෛරස් register එකත් block කරනවානේ.
ඔව්. මේ එයාට දැන් පොඩි විස්තරයක් තමයි මෙතන කියලා තියෙන්නේ. icon click කරාම යන්න බෑ කියලා. ඉතින් හොඳම දේ තමයි anti virus එකක් කරන්න ඉදන්නේත් නෑ බෑ ඔය දින situation එකේ දිනන්නේ.
මම නම් මගේ නම් සාමාන්‍ය දේ අලු recommendation එක තමයි ඕම් virus මොන හරි දිනන format කරලා install කරන්න කියන එක. මොකද ඔය අර tool මේ tool දාලා කොච්චර හැදුවත් බුද්ධික එක 100% සාර්ථකත්වයක් හම්බ වෙන්නේ නෑ.
අනිවාර්යයෙන්ම. එයාට ඉතින් මේ ගොඩ දාගන්න ඕන නම් මේ try කරලා බලන්න බලන් අර last good known configuration කියලා තියෙන්නේ මේ. ඒ වගේ
restore point
restore
safe mode වගේ ගිහිල්ලා බලුවත් හරිනේ.
ඔව්. ඊළඟට මේ ගමගේ අහලා තියෙන ප්‍රශ්නයක්. එයාගේ මේ බ්ලොග් එකේ URL එක දීලා අපිට අහලා තිනවා. මේ යාට කමෙන්ට් දාන්න විදියක් නැලේ මොකද කියලා. අපිත් ඇත්තටම ගිහිල්ලා බැලුවා මේකේ කමෙන්ට් ලින්ක් එක ක්ලික් කරාට පස්සේ යන්නේ වෙනම සයිට් එකකට ඇඩ් තියෙනවා. ඒ වගේ මේ වින්ඩෝ එකක් ඕපන් වෙලා යනවනේ.
ඔය ටීම් එක ගත්ත එක මාරු කරා නම් හරි. ගොඩක් වෙලාට මේ මම දැකපු එකත් තමයි බුද්ධික මේ ළඟගෙන ඉනන් ගොඩක් ඔය බ්ලොගර් ටෙම්ප්ලේට්ස් දාපු ඈ මේ ඇඩ් සයිට් ඕපන් වෙනවා ටෙම්ප්ලේට් එක කොහේ හරි ක්ලික් වෙච්ච ගමන් සයිට් එකට ගියහම පොප් අප් වෙනවා. මං ඉස්සෙල්ලා හිතුවා මේ ඇත්තට මේ සයිට් ඕනර්ස්ලා දාන එකක් කියලා. මං කතා කරලා ඇහුවාම මේ ඒ ටෙම්ප්ලේට් ඩවුන්ලෝඩ් කරනකොට ඒවට දාලා තියෙනවා. ඔව්. ඒක නිසා ජීව ගොඩක් JavaScript අරම මේ දාලා තින්නේ ඒවා අයින් කර සමහර අය මේ අර දානේවත් තියෙනවනේ පොඩි විජෙට් වගේවත් තියෙන. ඒව ඇතුළෙත් ඔය ඇඩ් ස්ටාර්ට් වෙනවා තියෙනවා. ඒක නිසා පොඩ්ඩක්
page එකට මේ inject කරන
ඔව් ඒකට හොඳ වැඩේ තමයි blogger වල තියෙන default template එක දාලා බලන්නේ මේ ප්‍රශ්නේ විසඳෙනවද කියලා. විසඳෙනවා නම් එයා දාලා තියෙන team bang එක ගැටලුවක් තමයි නේ බුද්ධික.
ඔව් අනිවාර්යයෙන්
මේ team ගන්නකොට පොඩ්ඩක් හොයලා බලලා ගන්න නේ.
ඔව් ඉතින් එහෙන් බලලා නම් කියන්න අමාරුයි නේද ඉතින් මේක ඔල් එකක් ඇතුළත්ද කියලා.
team එකෙන් අහලා බලුණා නම් හරි ගන්න කලින්
team එක change කරලා බලුවා නම් එයාට පොඩ්ඩක් හිතා ගන්න පුළුවන් නේ. අනිත් එක තව blogger වල setting එකක් තියෙනවා අර comments
off කරන්න
off කරන්න
off කරොත් එහෙම බුද්ධික comment
එක පෙන්නන්නේ. ඔව් අනිත් එක අර වෙනම window එක open වෙන්න කියලා තියෙනවා නේ option එක. embed කරලා යවන්නද comment එක එහෙම කියලා නේ. ඊළඟට දමිත් අහලා තියෙන මේක මේ tech කතා Google group එකටත් දාලා දෙවුනා. මේ හැම දෙනෙක් උත්තර දීලා තියුණා. ඉතින් අපිත් ටිකක් කතා කරමු නේ. අහලා තියෙන මේ programming මුලින්ම ඉගෙන ගන්න කෙනෙකුට ඉගෙන ගන්න හොඳ මොකද්ද කියලා හොඳම language එක වෙන්නේ
නැති.
ඔව් මේ ගොඩක් දෙනෙක් ඇත්තටම රෙකමන්ඩ් කරේ සී ඉගෙන ගන්න කියලා.
මේ මොකද දන්න ඒක කියන්නේ බුද්ධික අර දැන් ගොඩක් ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් අලුත් ලැන්ග්වේජ් ඒ කියන්නේ විෂුවල් ලැන්ග්වේජස් වලට ගියාම බුද්ධික වෙන්නේ මේ ගොඩක් හොඳ ID තියෙන ටට්ටක් ගාලා හදන්න බලන් යට ගියාම අර බේසික් කන්සෙප්ට්ස් කියන ඒවා ඇඟට වැටෙන්නේ නැහැ නේ බුද්ධික මේ කෝඩින් වල
මෙමරි මැනේජ්මන්ට් වගේ දේවල් ඉතින් සී ඉගෙන ගන්නකොට තමයි මේ මං ඉදන් හොඳටම
තේරුම් ගන්න පුළුවන්. මේ C කියලා කියන්නේ C++ නෙමෙයි C.
ඔව්. සදීපගේ මොකක්ද අයිඩියා එක? ඒ කියන්නේ
C විතරයි.
ඔව් C තමයි. C තමයි තේ.
හැබැයි ඉතින් කිව්වට සදීප දැන් යුනිවර්සිටි වල C උගන්වන්නේ නැහැ නේද?
එතකොට මේ අර කම්පියුටර් කෝස් කරන අය කියන්නේ
මොකද?
දැන් අපි ඉගෙන ගන්න කාලේ නම් පැස්කල් ඉගෙනුනේ මුලින්ම. ඊට පස්සේ ෂේප් එකේ C වලට මාරු වුණා.
දැන් Java තමයි.
එතකොට මේ කම්පියුටර් කෝස් කරන අය කියවනේ මේ VB6 කරොත් හොඳයි කියලා.
කවුද?
කම්පියුටර් කෝස් කරන අය මේ හන්දි
ආ එහෙමද VB6 කරසන එක මේ දැන් ගොඩක් අය නම් කියන්නේ Java හොඳයි කියලා. මොකද Java වල ඉන්නේ මේ NASA එකෙත් වැඩ කරන්නේ කී කට්ටිය කියන ඉතින් NASA එකේ ඔක්කොම සිස්ටම් දුවන් Java වලේ.
ඔව් NASA එක සම්පූර්ණයෙන්ම Java නැත්නම්
මාත් මුලින්ම ප්‍රෝග්‍රෑම් ලියේ Pascal වල මට දැන් මතක් වෙනවා මේක අර මේ drop down menu එකක් හදාගන්න මම වින්ද දුකක්.
මේවත් කියන්න බලන්න දැන් ප්‍රෝග්‍රෑමින් අපි රැකියාව ක්වෙස්චන් ඉදිරියට දිගටම කරන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට නම් සී තමයි. නිකන් gedero e නිකන් නිකමට ඉන්න වෙලාවට ඔය මොඩි මොකක් කර එකක් ගැට ගන්න ඕන කෙනෙකුට නම් ඉතින් ඔය high level loan එකකින් පටන් ගත්තට කමන්නේ. එච්චර යාට ඕනේ නෙමෙයි
මට තාම
කරගන්න විතරයි ඉන්නේ.
තාමත් තියෙන ගැටලෝ මේ සදීප මේ Pascal වල ඇත්තටම menu එකක් හදන්න ක්‍රමයක් නැහැ නේ. මට ඊට පස්සේ Pascal අත ගෑවම නේද අවුරුදු 8කින් 9කින්. මේ Pascal වල ඇත්තට menu හදන්න විදියක් නැහැ නේ.
අර turbo vision කියලා එකක් තියෙනවා
නේද? එහෙම නෙමෙයි. නිකන් basic Pascal වල ඉන්න බෑ නේ. මං ඉස්සර ගන්න අර කොටුවක් draw කරලා කොටුව ඇතුලේ ලියනවා. එතකොට උඩ menu එකක් කියලා දෙන කොටුව.
ඔව් දැන් ඉතින් Pascal වලින් කොහොම කරන්න ඕනෙම නැහැ ඉතින් Delphi වලට යන්න.
Delphi දැන් ගොඩක් පාවිච්චි කරන්නේ නැහැ නේ කට්ටිය. ඉස්සර කරාට දැන් ටික අඩු වෙලා වගේ නේද?
දැන් ගොඩක් අඩුයි. ඉස්සරනම් පාවිච්චි කරා දැන් ගොඩක් අඩුයි.
මේ VB කිව්ව මතක් වුණේ අපි මේ ඔෆිස් එකේ චූටි වැඩකට පොඩි .net වලින් හදාගත්ත මේ VB.net වලින් ටූල් එකක් network මාරු කරන කාලෙක මේ gateway මේ හරි කරදර යන්නේ මේ රාත්‍රියට ගිහිල්ලා IP settings වලට ගිහිල්ලා හැමතිස්සෙම IP මාරු කරන එක.
ඔය ටූල් තියනවා නේ ඔකට.
ටූල් තිබ්බ හොගක් ඒවා මේ
සල්ලිල්ලන
ඒවා තමයි තිබ්බේ. ෆ්‍රී එකක් හොයාගන්න බැරි වුණා හොඳ එක. ඒක නිසා ඉතින් පොඩි ටූල් යන්නේ ඔය command prompt එකෙන් ගහලා වෙනස් කරන එක දාලා මේ shell එක වැඩ කරන්න කියලා දාලා හදාගත්තා.
ට්විටර් හොඳ හොඳ gate එකක් දාගත්තා නම් ටග් ගාලා ඔය දෙක මාරු
වෙනවා. ඔව් බෙඩ් ෆයිල් යාලිය ගත්තත්
කරන්නේ මනේ. බෙඩ් ෆයිල් යාලිය
ලියලා තියෙන්නේ ලස්සනට බටන් එකක් තියලා ක්ලික් කරන්න.
ආ බටන් එකෙන්ද බෙඩ් එක.
බැට් එකට ඉතින් ඔච්චර බටන් එකක් දාන්න දෙයක් නැහැ. අයිකන් එක චේන්ජ් කරන්න කිව්වොත් ඒක තේරුම් ගන්න ෂෝට් කට් එකක් දාන්න.
නෑ නෑ ලස්සනයිනේ බය බටන් එක. නෑ දෙකක් තියෙනවනේ දෙක.
ඔන්න අපේ අය කරන්නේ නැහැ.
මේ ඊළඟ ප්‍රශ්න දෙයමුද බලන්න.
මේ බැට් ෆයිල් කියන්නේ මොනවාද? දැන් කට්ටිය බලනදි බැට් ෆයිල් ගම මේ බවුල් ෆයිල් එක කියන්නේ
බැච් ෆයිල්
බැච් එක බැට් කියලා එක්ස්ටෙන්ෂන් එක ආවට
බැච් ෆයිල් එක කියන්නේ ඒක ඩොස් හරි කමාන්ඩ් ලයින් එක හරි දැන් ෂෙල් ස්ක්‍රිප්ටින් කියලා කියන්නේ ලිනක්ස් වල නා දැන් එක දැන් එක කමාන්ඩ් එකක් ගහලා දෙවෙනි කමාන්ඩ් එකක් ගහලා දිගට ගහන ටික එක ටෙක්ස්ට් ෆයිල් එකක් වගේ එක ලියලා තියෙනවා ඒක එක්සිකියුට් කරාම අර කමාන්ඩ් ටික පිළිවෙල ටෙක්සිකියුට් කරලා
යනවා
පොලිමර් එක්සිකියුට් කරලා යනවා ඉතින් ඒකේ පොඩි පොඩි ඒවා තියෙනවා අර ජම්ප් කරන්න පුළුවන් ඉෆ් කන්ඩිෂන් වගේ දාන්න පුළුවන් ඒකේ පොඩි පොඩි ඉස්සර ඉතින් බැට්ටල් ඉඳලා ඉස්සර මතකනේ ඔටෝ EXE බැට් එක තමයි ඉතින් Windows 98 boot වෙන්නේ. ඉතින් ඕකට තමයි සෙල්ලම් දාන්නේ අර නම් බැට් එක.
තාමත් ඒක තියෙන execute වෙන්නේ නැහැ.
execute වෙන්නේ නැහැ නේද?
ඩීල් කරන දුක නිසා තියන් ඉන්නේ ඉතින්.
මේ ඊළඟට SMS වලින් ආ ප්‍රශ්නයක් තියෙනවා. මේ Huawei E1550 කියන මොඩර්න් එකට මේ firmware update කරලා 7.2 Mbps speed එකක් ගන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා.
මේවයි 7.2 කියලා කියන්නේ ඒක ප්‍රොවයිඩර් එකෙන් ගන්න වෙනවා 7.2 කවුරුත් දෙන්නේ
නැහැ නේ ඔව් මේ කලින් හැබැයි මේ මොඩර්න් එකේ මේ කොහොමද දැන් E220 එකෙත් ඕක දිනන නේ ෆර්ම්වෙයා අප්ඩේට් කරන්න දාන ඩවුන් ලින්ක් එකේ ඉන්නේ
මේකේ මම දන්න තරම් බෑ බුද්ධික මේකට නැහැ එහෙම ෆර්ම්වෙයා එකක් මට මතක ඉදෙන්න ඔව්
ඔව් මමත් ඕක නම් එහෙම ෆර්ම්වෙයා එකක් දැකලා නැහැ මේ HSPA මේ HSPA 7.2 Mbps සපෝට් කරන්න පුළුවන් වෙන එකක්
සපෝට්
කරත් වැඩක් නැහැ
ලංකාවේ නේ. ඔව් 3.6 හොඳටම ඇති.
3.6 මේනවද කාගේ හරි දැනට.
මන්නන් හීනෙන් වගේ නම් දැකලා තියෙන සමහරලාට නම.
මම දැකලා තියෙන මේ ඇඩ්වර්ටයිස්මන්ට් වල. ඊළඟ ප්‍රශ්නේ දෙයක් වෙනන්නේ.
මේ සාගර.
සාගර
අහලා තියෙන. සාගර නදිය මදි හැඬුවා නුඹ හෙන්නද? ෆිල්ම් එක තිබනේ මොකක් කර.
තිබුණා තිබුණා. මේ සාගර අහලා තියෙනවා මේ වෙබ් සර්වර්, ඇප්ලිකේෂන් සර්වර්, ඩේටාබේස් සර්වර් කියන දේවල් ගැන පැහැදිලි කරන්න කියලා. ඒවා ඇතුළේ තියෙන වෙනස්කම් මොනවද කියලා?
ඔව් සර්වර් කරන හැටි වෙනස්.
ඒ වුණාට වෙබ් සර්වර් එකකටත් ඇප්ලිකේෂන් සර්වර් එකක් කියලා කියන්න පුළුවන්. වෙබ් එකේ වෙබ් සර්වර් එක ඇප්ලිකේෂන් එකක් මාකර ඩෙවලොප් කරලා ඉන්ස්ටෝල් කරාත් ඒක ඇප්ලිකේෂන් සර්වර් එකක්.
හරි. දැන් අර වෙබ් සර්වර් ඇප්ලිකේෂන් සර්වර් කියන එක එකටම එන්නේ.
එකටම එන්නේ.
ගොඩක් කියලා. අතර වෙනස කිව්වොත් දැන් ඕකේ අර අර අපි පැහැදිලි වෙන් කරලා ගන්න පුළුවන් කියලා හිතාගෙන කතා කරොත් ඩේටාබේස් සර්වර් එක කොහොමද වෙනවා ඩේටාබේස් සර්වර් කියන්නේ ඩේටාබේස් එකක් හොස් කරලා තියන්න පුළුවන් ඒ DBMS එක කියන එක තමයි ඩේටාබේස් සර්වර් එක කියලා කියන්නේ DBMS එක ඉන්ස්ටෝල් කරලා ඒ ඩේටාබේස් සර්විස් එක ගන්න තැන ඊළඟට වෙබ් සර්වර් එකක් කියලා අපි නිකන් ඒක වෙබ් සර්වර් කියන එක ඩිෆයින් කරොත් එහෙම මේ ක්ලැසික් වෙබ් සර්වර් එකක් කියලා කියන්නේ මේ HTML හරි මොනවා හරි ඉමේජස් හරි මොනවා හරි ඒ වගේ ෆයිල් ටිකක් හොස් කරලා HTTP ප්‍රොටෝකෝල් එක හරහා මේ බ්‍රවුසර් එකකින් ඇක්සස් කරන්න පුළුවන් සර්වර් එකට. ඔව්. ඒකට ඇප්ලිකේෂන් සර්වර් එකේ ඉන්නේ උතන්ට මෙහෙම. දැන් අතන ස්ටැටික් කන්ටෙන්ට් තියෙන ඉතරම HTML හරි ඉමේජ් හරි සවුන්ඩ් හරි මොනවා හරි අපි හිතමු සර්වර් සයිඩ් ඇප්ලිකේෂන් එකක් තියෙනවා කියලා. අපි මොනවා හරි ෆෝම් එකක් සබ්මිට් කරාම ඊමේල් එකක් ජෙනරේට් වෙලා යනවා. නැත්නම් ෆෝම් එක සබ්මිට් කරාම ඒකට thank you කියලා මැසේජ් එකක් එනවා. ඒ වගේ දෙයක් තිබුණොත් ඔන්න සර්වර් සයිඩ් ඇප්ලිකේෂන් එකක් තියෙනවා මේ execute වෙන. ඒ වගේ වෙලාවට තමයි ඇප්ලිකේෂන් සර්වර් එක උතන්ට එන්නේ. ඊට පස්සේ දැන් ඇත්තටම ඇප්ලිකේෂන් සර්වර් කියන එක ගොඩක් දියුණු වෙලා වෙන වෙනම කියන්නේ වෙන ඉන්ටර්ෆේස් ඩිෆයින් කරලා ප්‍රොටෝකෝල්ස් හදලා දිනවා එකට වෙනම ඒ වගේ මේ අර වෙනම ඒ කියන්නේ වෙන වෙන ලේයර්ස් වලට යන ගාන්ටම දිනුන වෙලා තින්නේ මේ ඒක තමයි තින් ඔය සර්වර්ස් තුනේ පැහැදිලිව තින් වෙන් කරන්න පුළුවන් නේ ඒ වගේ ලක්ෂණ වලින්
ඒ වුණාට දැන් ගත්තොත් එහෙම මේ වර්ඩ්ප්‍රෙස් නිකන් බ්ලොග් එකක් ගත්තත් ඒකත් ඇප්ලිකේෂන් සර්වර් එකක්
නෝ
මොකද ඒක ඩේටාබේස් එකක් දුවනවා ඩයිනමික් කන්ටෙන්ට් තමයි PHP වලින් අපි PHP වලින් නිකම් මේ page එකක් හදද්දී ඒක ඇප්ලිකේෂන් එකක් වෙනවා අනිවාර්යයෙන්. ඒ කියන්නේ මුකුත් දෙකෙන් action එකක් නොකරත් page එක පෙන්වනවා.
ඔව් ඒකේ يعني
web application කියලා කියන්නේ.
ඔව්. ඒ වගේම මේ සාගර තව ප්‍රශ්නේ තව කොටසක් විදියට අහලා තිනවා මේ PHP install කරන්න කලින් මේ machine එකේ Apache හරි IIS හරි install කරන්න ඕනද කියලා.
ඔව්.
මෙහෙමයි සාමාන්‍යයෙන් ඉතින් අනිවාර්යෙන් ඕනේ. දැන් ඔය Windows XP වල එහෙමත් IIS built-in තියෙනවා. හැබැයි ඒ සර්විස් එක ඉන්ස්ටෝල් කරගන්න ඕනේ.
හැබැයි මෙහෙමයි දැන් PHP කියන්නේ යා web web විදිහට නේද PHP කියන්නේ shell එක execute කරන්නත් පුළුවන් නේ.
පුළුවන්.
web එක through නැතුව. එහෙම එහෙම PHP පාවිච්චි කරන්නම් ඉතින්
web server එකක් code නැහැ.
ඕන නැහැ. මේ දැන් Perl වගේ එක ඒවත් ඒ විදිහට පුළුවන් වැඩ කරන්න.
දැන් මගෙත් තියෙනවා දෙක තුනක් මේ web server එක නැතුව PHP වලින් code ලියලා database එකක් එක වැඩ කරන්නේ උනාට වැඩ කරන්නේ shell එකේ.
ඔව්.
එතන DOS prompt එකේ වැඩ කරන්නේ. අර PHP file එකේ bat එකෙන් දෙනවා මේකයි කියලා PHP එකේ exe එකට.
ඔව්.
ඒක execute
කරනවා. එයාට මේ අර වෙබ්සයිට් එකකට හරි මොකකට හරි එක පාවිච්චි කරන්න ඕන අනිවාර්යෙන් වෙබ් සර්වර් එකක් ඉතින් දාලා ඉන්න ඕන.
ඔව්. ඒ ඉතින් ඕවාගේ වට එක්සෑම්ප් වගේ එකක් දාගන්න එක ලේසියි මම හිතන්නේ.
ඔව්.
ඒ වෑම්.
ඔව් ඉතින් මොකක් හරි එක.
මගේ නෑ අලුත් එකක්. ආයි වෑම්.
මගේ නෑ ඉතින් පුද්ගලිකව මම නම් කියන්නේ කට්ටියට අපාචි අපාචි සහ MySQL PHP වෙන වෙනම දාගන්න කියලා. මොකද එතකොට තමයි තේරෙන්නේ ඇත්තටම Tamanට මේ මේ මේවා ඉන්ටරැක්ට් වෙන්නේ කොහොමද? මේ වැඩ කරන්නේ කොහොමද කියන එක නේද බුද්ධි?
ඔව් මෙහෙම ඒක දාලා ඉගෙනගෙන ඊට පස්සේ දැන් ඒක වැඩ වෙන විදිහ configure කරගන්න විදිහ ඉගෙනගෙන ඊට පස්සේ RAM වගේ දාගත්තට ගවන්නේ ටග් ගාලා වැඩ කරගන්න ඕන නම් එතකොට
යටි ගානකදී
ඔක්කොම දාලා ඉවරයි. හැබැයි ලෙඩක් ආවත් හදාගන්න දැනගෙන ඉන්න ඕන.
ඔව් ඒ වුණාට අර තමන් දාගත්තාම ටිකක් වෙලා ගියත් බුද්ධිගේ ඒක customize කරන්න නැත්නම් අර exam වගේ දැම්ම අවශ්‍ය නැති module ඔක්කොම මේ load වෙනවා. ඒ වගේ තින් තියෙනවා මට නම් මම නම් ඉතින් අර memory ගැන concern වෙනවා නම් ඉතින් ටිකක් performance ගැන හිතනවා නම් එතකොට අනික deploy කරන්න ගියත් Taman දන්න අවශ්‍ය modules ටික මොනවාද? දැන් සමහර අය develop කරනකොට බුද්ධික කිසිම දෙයක් මේ modules ගැන හිතන්නේ
නැහැ.
ඔව්. අරගොල්ලෝ ඔක්කොම modules ටික load කරලා තියෙන dependency තියෙනවා PHP tag ගාලා develop කළා. ඒ කියන්නේ ඇත්තට production environment එකට ඇතරියහම මේ වැඩ කරන්න නැතුව යනවා. මොකද production environment වල සෑම්ප් දාලා දුවන්නේ.
ඔව්.
ඉතින් එතකොට වැඩ කරන්නේ ඕ ඒවා එතකොට වැඩ කරන්නේ තුගම errors එන්න ගියාම හිතා ගන්න බැරි වෙන ඇයි මේ errors එන්නේ කියලා.
ඔව්. ඇත්තටම ඒක නම් මේ ගොඩක් කට්ටිය කියන්නේ අර හරි design එකක් නැතුව පටන් ගන්න project වල වෙන දෙයක් තමයි හදිවට. ගොඩක් කට්ටිය අර IDE වලින් දැන් අපි හිතමු .net හරි Eclipse හරි ඒ වගේ IDE වලත් එක එක service තියෙනවානේ. ඒවත් අරගෙන ලියනවා සමහරව.
ඔව්.
එතකොට IDE එකේ ගැලිත් එක්ක වන deploy කරන්න උදාන කොට. ඒ වගේ දේවල් එනවා ඇත්තටම හරි design කරන්න නැතුව
පටන් ගන්න. අර මේ ළඟදී එක්කෙනෙක් ASP.net වලින් ASP නෙවෙයි මට මතකයි. ඔව් ASP.net ද කොහෙද? ASP.net වලින් ලියලා. ඕගල් ලියලා production environment එක දැම්මම වැඩ කරගෙන. මෙයා අල්ලු දැන් අපේ අයගේ අර හොරෙන් හම්බ වෙන හින්දා අලුත්ම version එක download කරන්නේ. මම 2010 ඩවුන්ලෝඩ් කරලා දාලා .net වලින් ලියලා ඔක්කොම කරලා බලනකොට මොකද මේ 2010 වල එන්නේ මේ .net මේ මොකද්ද .net framework එක 4. ඉතින් 4 කවුරුවක් අද දුවන්නේ නැහැ ප්‍රොඩක්ෂන් එකේ. අන්තිමට මුළු කොනකිනම් කෝඩ් එක ආපහු වෙන ලියන්න උනා. ඒ කියන්නේ අරකේ භාගයට භාගයක්ම ගන්න බෑ. ඉතින් ඊට පස්සේ තමයි තේරුම් ගත්තේ ඉතින් කියලා දුන්නට කොච්චර කරා මිනිස්සු මේ අර සමහරවිට තේරුම් ගන්න නැහැ අලුත් version දාගෙන සාමාන්‍ය මතක ඇති බුද්ධිකට PHP 5 එහෙම ආපු කාලේ ඒගොල්ලම කියලා දීපු PHP 5 production environment වලට දාන්න එපා 4 වල වැඩ කරන්න
කියලා. දැන් තමයි 5 තියෙන්නේ නේ.
දැන් තමයි 5 තියෙන්නේ.
ඊළඟට
මේ අතර පොඩි කතාවක් කතා කරමු. මම හිතන්නේ හැමෝට සදීපඩම් මේ කතා කරන්න පුළුවන්. මගේ මල්ලිකනේ මේ දැන් අද දවල් chat එකේ දෙහුවා යා මේ university project එකට කරන්න යනවලු. කම්පියුටර් එක ඩිස්ප්ලේ කාඩ් ඒක අර ඩුවල් හෙඩ් ඩිස්ප්ලේස් තියෙනවනේ ඒක ඩිස්ප්ලේ කාඩ් එක කියන්නේ මොන්ටස් දෙකක් ගහන්න පුළුවන් එකට මේ මොන්ටස් දෙක ඉන්ඩිපෙන්ඩන්ට් විදියට කීබෝඩ් මවුස් ගහලා වැඩ කරන ඇප්ලිකේෂන් එකක් හදන්න. ඒ කියන්නේ එක PC එකට මේ යූසර්ස්ලා දෙන්නෙක්ට වැඩ කරන්න පුළුවන් වෙන. ඉතින් එයා මයින් එහව කොහොමද මේ ස්ක්‍රීන් දෙකක් දෙපැත්තට ගන්න කියලා. මම නම් කොහොමද ඉතින් ප්‍රොටෝකෝල් එකක් අර මේ දැන් ටර්මිනල් සර්වර් වගේ ප්‍රොටෝකෝල් එකක් වැඩ කරන RDP වගේ එකක් හදාගන්න ඕනද? සදීපට අයිඩියා එකක් තියෙනවද කොහොමද ඒක වුණොත් වෙන්නේ කියලා?
ඒ වගේ මොකක් වැඩසටහනක් තමයි කරන්න වෙන්නේ. ඒ වගේ ප්‍රෝග්‍රෑම් එක දැන් ටිකකට කලින් තිබුණා වගේ මට මතකයක් තියෙනවා. ඔය ටිකක් කම්පියුටර් ගණන් වගේ තියෙන කාලේ එක CPU එකෙන් කීබෝඩ් දෙකයි මවුස් දෙකයි මොනිටර් දෙකයි ගහලා වැඩ කරන්න පුළුවන් එකක් තිබුණා.
කමර්ෂල් ප්‍රොඩක්ට්ස් නම් තියෙනවා සදීප මේ
හાર્ඩ්වෙයාර් එකක් තියෙනවා.
නෑ අපි කරනවා
ඒ
ඔව් මම හිතන්නේ කලින් මේ අපි කරනවා නම් මේ අපිට ගොඩක් high level එකේ ඉඳන් නම් කරන්න බැරියේ. මං හිතන්නේ
low level එකට යන්න වෙනවා. මාත්
එක කියාට ඒක මේ access කරන ගානට විතර යන්න මේ VGA එකේ.
මොකද VGA drive එකත් එක තමයි වැඩ කරන්නේ DirectX වගේ එකක් පාවිච්චි කරගෙන. ඉතින් මං හිතන්නේ මොකද window draw කරන්න හැම ගොඩක් බල කරන්න වෙනවා. මොකද එතකොට explorer වුණත් processor දෙකක් අඩාගෙන run කරගන්න වෙනවා. ඉතින් ඒව කොහමද isolate කරගන්නේ? ඒ වගේ ප්‍රශ්නත් එනවා නේද සදීප? මොකද මම දන්න විදියට දැන් අර multiple application තියාගන්නකට යාට මාක්කරි ක්‍රමයක් කරන්න නවා. ඒක Windows
එකේ කීබෝඩ් දෙකයි මවුස් දෙකයි පෙන් කළා අඳුර ගන්න ඕනේ.
ඔව් ඩ්‍රයිවර්ස් හදාගන්න
වෙනවා. කී ඉවෙන්ට්ස් ඔය දෙකෙන් ඉන්න කී ඉවෙන්ට්ස් ඒ ප්‍රොසෙසර් වලට යවන්නත් ඕනේ.
ඔව් ඒකට මේ අර ස්ටෑන්ඩඩ් ඉන්පුට් ඩ්‍රයිවර් එක ගන්න බැරි වේ මං හිතන්නේ. ඒක එකක් විතරනේ වැඩ
කරන්නේ.
ඔව් ඒක මේ ටිකක් ලොකු වැඩක් කරන්න
වෙනවා. ඒක පාවිච්චි ස්ටෑන්ඩඩ් ඉන්පුට් ඩ්‍රයිවර් එක පාවිච්චි කරලා ඒක උඩ අපේ එකක් ලියන්න වෙයි. කියන්නේ ස්ටෑන්ඩඩ් ඉන්පුට් ඩ්‍රයිවර් එකෙන් හાર્ඩ්වෙයාර් වලින් කියවලා දුන්නාම මේ කියේක ආවේ කොයි කීබෝඩ් එකෙන්ද කියලා හොයාගෙන ඊට පස්සේ අදාළ එකක් ඩිටෙක් කරන්න තව මැද්දට එකක් ගහන්න වෙයි කොහොමද?
ඔව් නැත්තම් මම යාට කිව්වේ Windows 2000 වගේ ටර්මිනල් සර්වර් එකක් enable කරගෙන ටර්මිනල් සර්වර් ක්ලයන්ට් හැටියට වැඩ කරන ඇප්ලිකේෂන් දෙකක් හදාගෙන ඇප්ලිකේෂන් දෙක ඩිස්ප්ලේ දෙකේ පෙන්න ගන්න හදාගන්න කියලා. ඒක ලේසි වෙයි කියලා.
ඔය එක තමයි ලේසි අප්‍රෝච් එක.
නැත්නම් ඉතින් අර ටික ලියනවා කියලා කියන්නේ මේ යුනිවර්සිටි ප්‍රොජෙක්ට් එක නම් කරලා ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි මම හිතන්නේ.
ඔව් මටත් ඉතින් ඒක ටිකක් ලොකු වැඩි කියලා දැන් යුනිවර්සිටි ප්‍රොජෙක්ට් අවුරුද්දක් වගේ කියලා කිව්වට ඕකේ මාසයක් විතරනේ ඇත්තටම වැඩ කරන්නේ.
ඔව් අන්තිම දවසට ඉල්ලුවාම තව දවසක් එක්ස්ටෙන්ඩ් එකක් දාගන්න බැරිද කියලා අහලානේ ડોකියුමන්ට් එක හරි බාර දෙන්නේ. යමු නේද ප්‍රශ්නේ.
ඊළඟ ප්‍රශ්නේ කොහෙන්ද නැත්තේ?
ඔව් ඊළඟට අහලා තියෙන අපෙන් මේ ප්‍රසාද් අහලා තියෙන්නේ iTunes වලට සමාන software එකක් තියෙනවද කියලා අහනවා Ubuntu වලට.
මලින්දටයි මයික්‍රොෆෝන් එක කැලින් ගෙනා විතරයි දාම පොඩ්ඩක් අර ගන්න ඕනේ මොකද්ද ඒකට කියන්නේ අර කූඩුවෙන් එළියට ගත්තකම් අමාරු පොඩ්ඩක් පාලනය කර දැන් මලින්දගේ උත්තරය
උත්තරය
ටින් 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 වෙනගෙන උත්සාහ කරනවා මේ මලින්ද ඇත්තටම මේ ටෙක් කතා ඔක්කොම එපිසෝඩ් ටික ගත්තා මලින්ද වචන විනාඩි දෙකක කට් එකක් හදාගන්නත් බැරි වෙයි මම හිතන්නේ මලින්දත් හිත කතා කරපුවානේ අර මුල් දාසල් නම් බුද්ධික ඇවිල්ලා මලින්ද එක එකව මේ කරා නේද ඔව් මලින්දගේ උත්තර ගන්නවා වගේ ඊට පස්සේ මලින්ද වචන දෙක ඒ කියන්නේ එක වචන දෙකකින් උත්තරයක් දෙන එකත් හොයාගන්න තමයි මලින්ද. ඔව් නෑ බෑ. ඒ වගේ. හැබැයි chat කරොත් අම්මට සසහ Twitter කරොත් නෑ. හැබැයි Twitter කරා තමයිනේ. බඩරි දෙනවා.
තේබොනේ.
මලින්දලාද මේ text to speech එකක් දාලා දුන්නා නම් හරි.
ඔව් ඒ වගේ එකක් කරන්න බුලම් මේ.
මලින්ද මේ දවස්වල තේබොට නෑනේ.
මලින්දට මේ එක එක ඉතින් ප්‍රශ්න තියෙනවා. නේද මලින්ද? ඒකට අපි කියවුනේ ඔල්ට අන්තිමට ප්‍රශ්න අම්මනසේ බලන්නේ මේ මිනිස්සු මේ මොනවද කරන්නේ. සෝංග් බර්ඩ් කියන එක ටිකක් හොඳ එකක්.
සෝංග් බර්ඩ් කියන මම හිතන්නේ
මොසිලා එක එකක්. එම්රොක් කියලා එකක් තියෙනවා.
කලින් මේකට ඕල්ටර්නේටිව්ස් කිව්වේ මේ iTunes store එක ඇක්සස් කරන්න බලන් ඒවද?
නෑ මං store එක ඇක්සස් කරන්න බලන් දෙන්නේ නැද්ද කියන එක නම් දන්නේ නැවොත් දෙක.
එහෙම කතාවක් නම් අගේලා නෑනේ.
ඔව්. නැත්තම් මේ මෙහෙමයි. දැන් අර රිදම් බොක්ස් වගේ කියන ඒවා නම් iTunes store එකත් access කරන්න පුළුවන්.
ඔව්. ඒ facility එක නැත්තම් ඉතින් iTunes වල ගන්න අනිත් වැඩ ඔය ගොඩක් ඒවා දි කරන්න පුළුවන් නේ.
ඔව්. නැත්තම් iTunes කියලා එකක් තියෙනවා. ඒකත් පුළුවන් පාවිච්චි කරන්න.
ඉතින් ඒ වගේ Ubuntu වල දැන් මේ iPhone එක සහ මේ iPod එහෙම detect කරනවා නේද හරියට?
ඔව්. detect කරනවා. මේ ඉතින් ඒ වගේ එකක් තමයි මම නම් හිතන්නේ හොඳ වෙයි කියලා. සාමාන්‍ය පොඩක් try කරලා බලන පාර රිදම් බොක්ස් වගේ එකක්. ඒ ඔක්කොම open source මේ හැබැයි ජීනෝම් වල තමයි ඒක දුවන්නේ. මේ ඒක නම් iTunes උත් වැඩ කරනවා. එහෙනම් ඒක කියමුනේ හොඳයි කියලා.
ඔව් එයා ගාව මේ CQ60-1001TX laptop එකක් තියෙනවලු මොකද්ද brand එක කියලා නම් දෙන්න නේ. මම හිතන්නේ Dell වෙන්නද නේ. ඒකේ එයා කියන Windows 7 ලු දෙන්නේ Ubuntu install කරන්න දෙන්න හැලු. මොකද කියනවනම් ඒක මේ Ubuntu CD එක දාලා boot කරාම Ubuntu install කරන්න partition එක select කරන්න දෙන්න හැලු.
ඔව් partition එක select කරන්න දෙන්න දෙත partition එක නැති වෙදී ඔගේ. මොකද
කියන්නේ එක partition එකක් ඇත්ත.
ඔව් partition එකයි තියෙන්නේ එක free partition එකක් තියලා නැහැ. ඉතින් ඒක අනිවාර්යෙන් එයාට එක partition magic වගේ එකක් දාගෙන resize කරලා partition එක free කරගන්න වෙනවා.
මම හිතන්නේ disk management ඒකනේ Windows 7 වල disk manager කෙනෙක් පුළුවන් මේක
පුළුවන් resize කරගන්න.
resize කරලා
partition data resize කළා අර පොඩ්ඩක් එයාට අඩු ගානේ 10 GB වක්වත් free කරගත්තා නම් ඒකට මේ Ubuntu install කරගන්න තිබ්බා.
ඔව් එහෙම install කළා ඒක unallocated space එකක් වගේ තියලා මේ Ubuntu install කරන try කරා නම් ලේසි වෙයි.
ඔව් ලේසි වෙයි.
ඒකට මේ තරින්දු අහලා තිනවා අවා web page එක load වෙන්නේ නැහැ කියලා. මේ
එහෙනම් ඉතින් යාගේ පරිගණකයට අර කවුද එක්කෙනෙක් ගිහිල්ලා
ඔයා මේ ඊට පස්සේ මේ ඔයට කතා Google group එකේ තහල් තිබ්බනේ ඊට පස්සේ ඒක තිබ්බා මේ කම්පියුටරේ ෆෝමැට් කරන්න ඕන ඊට පස්සේ නම් හරි ගියා කියලා
ගොඩක් වැඩ වයිල් එකේ බ්ලොක් කරන්න ඇති ඔව් වැඩක් තමයි නේ හොස් ෆයිල් එකේ ජිල් මාට් එකක් තමයි ඇත්තේනේ ඊළඟට මේ අමිල් අහලා තිනවා මේ සමහර සොෆ්ට්වෙයාර් තිනවලු අපේ ඇත් IP එක හයිඩ් කරන කරලා එළියට පෙන්නනේ ඔයා උදාහරණයක් විදිහට දාලා තිනවා මේ hide my IP කියලා සොෆ්ට්වෙයාර් එකක් ගැන මේ මේවෙන් ඇත්තටම අපේ IP එක හංගනවද කියලා අහනවා.
මම නම් ඔය එක software එකක්වත් විශ්වාස කරන්නේ නැහැ. මොකද ඔය tunnel කරලානේ යවන්නේ. මේ tunnel කරලා යවනවා කියලා කියන්නේ ඇත්තටම web page එකට delay web page එක හරහා තමයි අර page එක call කරන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඔය වගේ දෙයකට මම නම් සාර්ථකවම කියලා පිළිගන්නේ tow කියන එක තමයි නේ බුද්ධික.
ඔව්. ඒකෙන් ලොකු network එකක් තියෙනවා ඇත්තටම
මේ. ඔව්.
අපිට උනත් ඒක relay එකක් විදියට add කරන්න පුළුවන් ඕනන්නේ. ඒක හැබැයි එක ප්‍රශ්නයකට තියෙන්නේ මේ slow වෙනව ගොඩක් නේ.
ඔව් ගොඩක්ම ඉන්ටර්නෙට් එක slow. ඉතින් හැංගිලා හොර වැඩ කරන්නේ නැත්නම් ඉතින් හැංගෙන්න ද යන්න නැහැ. ඉතින් හොර වැඩ කරනා නම් තමයි ඔක ප්‍රශ්නේ තියෙන්නේ ඉතින්. හොයන්න බෑම වෙන්න නම් වෙන්නේ නැහැ ඉතින් ඕවත්. හොයන්න ක්‍රම තියෙනවා.
අනිවාර්යෙන්. ISP හොරා ගියාම නේ.
ඔව් කොහෙද ගියේ කො කාටද ගියේ කියලා ඉතින් හොයන්න පුළා. ඉතින් ඒක නිසා ටිකක් ඒව ගැන හිතලා බලන්න වෙනවා.
ඊළඟට මේ ලහිරු අහලා තිනවා එයා 1 GB instant DDR2 RAM එකක් අරගෙන හයි කරාලු කම්පියුටර් එකට ඒත් system properties වල පෙන්නන්නේ 512 MB කියලා RAM එක. ඒක මේ හරියට socket එකට connect වෙලාද කියලා දෙතුන් පාරක් check කරාලු. ඒක හරියට හයි වෙලාලු තින්නේ. ඒත් මෙහෙම වෙන්න හේතුව මොකද්ද කියලා අහනවා. එයා තව එකක් අහලා තිනවා මේ RAM එක වැඩ කරන්නේ නැත්නම් කම්පියුටර් එක බූට් වෙන්නේ නැහැ නේද කියලා.
නැහැ RAM එක, ඒ කියන්නේ RAM දෙකක් තියෙනනේ බුද්ධිකයාගේ.
ඔව්.
දෙකෙන් ඒ 512 එක ඉතින් කොහොමද වැඩ කරන්නේ ඉඳ ඒකෙන් බූට් වෙනව.
ඔව්.
හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ආ BIOS එකේ බලලා නැහැ නේද මේ RAM එක ඩිටෙක් කරන්නේ නැද්ද කියලා. මොකද සමහර motherboards තියෙනවා ඔය 2 GB වගේ RAM single side නම් ගන්න. අර memory chip තියෙන්නේ තනි පැත්තේ දෙපැත්තේ කියලා.
ඔව්.
එයා කම්පියුටර් එක මොකද්ද කියලාත් කියලා නැහැ නේ බුද්ධිකයා.
ඔව් එහෙම කියලාත් නැහැ.
DDR3 කියලා තියෙන හැබැයි නේ.
2 කියලා
තියෙනවා. DDR2
DDR2 කියලා නම් ඉතින් සාමාන්‍යයෙන් නම් single side 2 GB එකක් ගන්න නැති වෙන්න නම් විදිහක් නැහැ.
නෑ 1 GB එක.
1 GB එකක් නේ. ඒක නම් detect නොකරන්න නම් විදිහක් නැහැ ඉතින්. මට නම් හිතා ගන්න අමාරුයි. සදීපට idea එකක් තියෙනවා.
එයා තව කියලා දෙනවා මේ මේ RAM එක ඊට කලින් මේ computer එකට high කළත් වැඩ කරාලු.
ඔර RAM දෙකේ අර frequency හරි එහෙම නැත්නම් අර parity තියෙන ඒවා හරි එහෙම වෙනස්වත් වෙන්න පුළුවන්. දැන් frequency නම් සාමාන්‍යයෙන් අඩු ඉඩෙන් වැඩ කරන්න ඕනේ. ඒත් සමහර motherboard ඉතින් ඔය වගේ පිස්සු වැඩ කරන්නත් පුළුවන්.
එයාට ඉතින් 512 එක පොඩ්ඩක් ගලවලා බලන්න පුළුවන් දෙකෙන් අරක detect කරනවාද කියලා.
ඔව් ඒ කියන්නේ 1 GB එක විතරක් ගහලා boot කරලා බලන්න
පුළුවන්. boot කරලා බලන්න. සමහර ඒවාත් තියෙනවා මෙහෙමයි slot පිළිවෙලටත් ගහන්න ඕනේ. කතාවක් තියෙන සමහර
මේකේ මේ අනිත් RAM එක ගැන කතාවක් කියලා නෑ නේද?
ඔව් අනික් එක තමයි දැන් සමහර වෙලාවෙ density දෙකක් ගහන්න බැරි motherboard උත් තියෙන 1 GB 512 එහෙම කවලම් කරන්න බෑ. මේ board වල තියෙන අවුල් වලට.
ඊළඟට මේ රන්දීර අහලා තියෙන ප්‍රශ්නය. මේ OS එක format කරලා දාන්න කලින් ඒ OS එක තියෙන drive එක Firefox සහ අනිකුත් මේ තියෙන බ්‍රවුසර්ස් ෆුල් බෑකප් එකක් ලබා ගන්න කොහොමද කියලා ඒක රීස්ටෝර් කරන්නේ කොහොමද කියලා
software නම් ඉතින් බෑකප් කරන එක එච්චර තේරුමක් නැහැ මන් නම් පෞද්ගලිකව තියන්නේ විදියට
අර කරන් ටික තමයි නේ
ඔව් ඒ කියන්නේ කරන්න ඕනේ අර ඒකේ ඩේටා සහ ප්‍රොෆයිල් ටික බෑකප් කරන එක තමයි බුද්ධික කරන්න නම් ඕනේ දැන් Firefox වලේම ප්‍රොෆයිල් එක හැදෙන්නේ මේ තමන් log වෙලා ඉන්න ප්‍රොෆයිල් එක ඇතුලේ නේ
user ගේ log
ඔව් ඒ ටික බෑකප් කරගෙන අර ටික ඉන්ස්ටෝල් කරලා දැම්මනම් මේ කිසි කරදරයක් නැතුව මේ මම හිතන්නේ
ඔය එකම ගාලින්ග තමයි මොස් බෑකප් පරිමාවක් කර කියලා ඒ වගේ software එකක් තියෙනනේ
මේ profile එක කෙලින්ම බෑකප් කරගන්න
ඕන tool එකක්. ඒකේ Firefox Thunderbird ඒ වගේ Mozilla product ටිකක් බෑකප් කරන්න පුළුවන්. ඒ වගේම මම බැලුවා මේ Chrome වලටත් තිබුණ එහෙම ෆ්‍රී ටූල් එකක් මොකක්ද ක්‍රෝම් බෑකප් හරි ඒකෙත් කරන්නේ අර ප්‍රොෆයිල් එකම රීනේම් කරනවා බෑකප් කරනවා ඒ වගේ කරන්න පුළුවන් එක ටූල් එකක් ඉතින් එහෙම එකක් දැම්මොත් කරන්න ලේසි එහෙම නැත්නම් ඉතින් ප්‍රොෆයිල් එක හොයලා පුළුවන් අර යූසර් ඩේටා ඩිරෙක්ටරි එකේ හැදෙන්නේ ගොඩක් වෙලා
ඔව් මම නම් කරන්නේ සාමාන්‍යයෙන් ඔහොම මොකක් හරි දෙයක් කරනවා නම් අර මේ C drive එකේ තියෙන users කියන්නේ Windows 7 සහ Vista වල නම් users කියන එක හරි නැත්තම් XP වල නම් මේ users and මොකද්ද තියෙන්නේ document and users තරි මොකක් හරි කියන එකම copy කරලා කොහෙට හරි දාගන්නවා. එතකොට ඉතින් හදිසියෙම 21ක් ගියොත් අතනින් තියෙන
හින්දා documents and settings.
Documents and settings නේද? ඒක දාගන්නවා. ඒක තමයි මම හිතන්නේ ගොඩම ලේසි වැඩේ. නැත්තම් දැන් my document වගේ වanan computer එක install කරාට පස්සේ වෙන තැනකට relocate කරන්න බුලා.
ඔව්.
my documents මේ C එකේ තියෙන බෙදට format කරලා අලුත් එකක් install කරලා tag ගාලා my document වල location එක දෙන්න විතරයි ඒ වගේ වටනම්
තියෙන්නේ. ඔව්. දැන් Windows 7 වල නම් අර collections තියෙනවනේ.
ඇත්තටම Windows 7 වල ඒවට කියන්නේ මේ library මොකද? library නෙමෙයි වෙන මොකක්ද නමක් කියන්නේ. මොකක් හරි යන්නේ එහෙම එකක් තියෙනවා. අර ඒ කියන්නේ documents කියලා කිව්වම ඇත්තටම මේ වෙන තැනකට උනා folders link කරලා අපිට තියන්න පුළේ library එකක් කියලා ඒගොල්ලෝ කියන්නේ. මට මතකයි libraries කියලා නේ. ඒක songs අරවම ගොඩක් තියාගන්න පුළා. ඒතකොට library එක තමයි තියෙන්නේ. කොහෙද virtual drive ඒ කියන්නේ folder එක. බුද්ධික
ඔව් අර කලින් laptop එකම තමයි මං හිතන්නේ අහන්නේ අපහු මේ laptop එකේ CQ60 කියන compact එක ගන්න. ඒක Skype පාවිච්චි කරද්දී කලින්ක microphone එක සමහරවිට මේ වැඩ කරන්නේ නැතුව යනවලු. ඒ receiver ට ඇහෙන්නේ නැහැලු මේ voice එක. ටික සමහර වෙලාවට ඊට පස්සේ අපෝ හරියනවලු එක මොකක් වෙන්න බලන්ද කියලා
එකක් තමයි ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක අවුලක් වුණත් ඔයගෙ ඇහෙන්න තියන කැඩි කැඩි එහෙම නැත්තම් ඉතින් ඔයක් හරි කොහරි ලූස් කනෙක්ෂන් එකක් හරි ඩ්‍රයිවර්ස් කැඩලුවක් හරි තමයි ඉතින් ඔහොම සැරින් සැරේට ඇහෙන්න තියනවනะ හැබැයි කැඩි කැඩි ඇහෙනවා ඒ වගේ ප්‍රශ්න නම් මේ අරක තමයි ප්‍රශ්නේ
සජිත් හල් දිනට එක තමයි මේ 53 ඉනේ වැඩසටහනේදී අපි XP mode ගැන මේ එයා අහපු ප්‍රශ්නකදී අපි කියලා දෙනවා අපි කිව්වලු මේ virtualization enable කියන virtualization option එක තියෙනවනේ කියලා. මේ ඔන්න දැන් සුභාරංචියක් තියෙනවා. ගිය සතියේද කොහෙද මේ මේගොල්ලෝ patch ආ release කරලා තිබ්බා.
Microsoft ලා.
ඔව්. ඔව් Microsoft එකෙන් මේ Windows 7 වලට patch ආ release කරලා තිබ්බා. දැන් අර virtualization again hardware මේ requirement එක නැහැ.
ඔව්. අර Intel වල තියෙන වගේ එක නේද?
ඔව්. මේ hardware වලින් නැතුව තනිකරම software වලින්ම මේ XP mode එක වැඩ කරන්න පුළුවන් විදිහට මේ හදා ගන්න පුළුවන් මේකට කරන් තියෙන අර Microsoft site එකට ගිහින් update එක දාගන්න එක තමයි කරන්
තියෙන්නේ. ඔව්.
අපි ඒකට link එකක් දාමු.
මේ ඔය එක්කම අර මේ chat room එකේ පොඩි ප්‍රශ්නයක් එන එකත් අපි කතා කරලාමු මේ අහනවා කොහොමද මේ Windows 7 ghost කරන්න කියලා. ඇත්තනම් මේ Windows 7 ghost කරන්න දෙයක් නැහැ. Windows 7 වල option එකක් තියෙනවා කෙලින්ම මේ backup වල create image backup කියලා. ඒකට ඇත්තටම මේ වෙන කිසි ටූල් එකක් ඕනේ නැහැ Windows වල ඉඳන්ම hard disk එකේ image එකක් එයාට හදාගන්න පුළුවන්. ඒක කරන්න ඕනේ මේ control panel එකේ තියෙන system and security settings වල backup කියලා එකක් option එකක් තියෙනවා. ඒ backup option එකට ගිහිල්ලා මේ create image backup කියලා hard disk එක select කරා නම් එයාට ඕන hard disk ඔක්කොම හරි select කරලා image එකක් හදාගන්න පුළුවන්. ඊට පස්සේ mark කරේ වුණාම tag ගාලා අර backup එක එකපාරක් install කරලා ඉවරලා අර backup process එකේම අනිත් පැත්තට ගිහිල්ලා මේ restore කරගන්න පුළුවන් අර image එකෙන්. ඉතින් ඒක නිසා දැන් ghost එහෙම ඕනේ නැහැ Windows 7 තියෙන කට්ටියට. Mac එකක් ගත්තත් Mac වලත් hard disk image එකක් කෙලින්ම හදලා තියාගන්න පුළුවන්. ඒක හොඳ option එකක් නේද?
ඔව්. මේ ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙන මේ රජිත ලියනගේ අහලා තිනවා මේ එයා අහලා තිනවා මේ කවුරු හරි දන්නවද කියලා මේ open WRT කියලා එකක් නේ. මේ ඒක මේ router වලට එහෙම දාන firmware එකක් නේ. ඒක මේ එයාගේ රවුටර් එක තියෙන්නේ US Robotic 9108 කියලා රවුටර් එකක්ලු. ඒකට සපෝට් කරනවාද කියලා යට දැනගන්න ඕනලු. ඒකම මේ රවුටර් එකේ ඉන්ස්ටෝල් කරගන්නත් ඕනලු. ස්ටෙප් බයි ස්ටෙප් ගයිඩ් එකක් තියෙනවාද කියලා අහනවා. සෝස් එක කම්පයිල් කරලා දාගන්න විදිය.
ඔව් මෙහෙමයි. ඕපන් WRT කියලා කියන්නේ ඇත්තට ලිනක්ස් වලින් අර ස්ටෑන්ඩඩ් හાર્ඩ්වෙයා තියෙන රවුටර්ස් වලට හදන මේ සොෆ්ට්වෙයා එකක් බුද්ධික. ඒක ඇත්තනමක ෆර්ම්වෙයා එකක් කියලා කියන්න පුළුවන්. මේ රවුටර් ඇතුලේ ගොඩක් කියලා දුවන්නේ මේ OS එකක් කියලා කාටේර තේරෙන්නේ නැතින. හැබැයි ඒගොල්ලන්ගේ සයිට් එකෙන් බුද්ධික තියෙනවා මේ ඒගොල්ලෝ සපෝට් කරන හાર્ඩ්වෙයා දැනට මොනවාද කියලා. දැන් ડોකියුමන්ටේෂන්ස් වලට ගියා නම් එයාට ඒ හાર્ඩ් සපෝටඩ් මේ හાર્ඩ්වෙයා ලිස්ට් එක ගන්න පුළුවන් එයාට. ඒගැන මොනාටද සපෝට් කරන්න මොනාද ගොලන්ගේ තියෙන ඒවා ඒ ඔක්කොම තියෙනයි සයිට් එක බුද්ධික දැනට සපෝට හාඩ්ඩය මොනාද ඔක්කොම තියෙනවා ඒකෙන් බලලා ඊට පස්සේ දාන්න හැටිත් ඒගොලන්ගේ ඩීටෙල් මේ ඩිස්ක්‍රිප්ෂන් එකක් තියෙන සයිට් එකෙන් බුද්ධික ඒගැන කොහොමද දාන්න කියලා ඒගැන ඕපන් WRT ඕග එකට ගියාන ඒක විකි එකක් තියෙනවා wiki.openwrt.org එකට ගියාන supported device මොනාද තියෙන්නේ hardware තියෙනවා ඊට පස්සේ installation කරන්න හැටි configuration කරන්න හැටි ඒ ඔක්කොම ඒකේ තියෙනවා බුද්ධික ඒ site එකට ගියාන හැට ඔක්කොම විස්තර ගන්න පුළුවන් වෙයි නේද හැබැයි ඉතින් මේ වගේ දානන පොඩ පරිස්සමෙන් දාන්න උනොත් මොකක් හරි වුණොත් එහෙම ටිකක් අමාරුයි වැඩ ගන්න
firmware එක අවුල් වුණොත් එහෙම නේ මේ
ඔව්
restore කරගන්න බැරි වුණොත් එහෙම වෙන එකක් ඉතින් router එක වැඩක් නැතු යනවා ඊට පස්සේ
මට අතකුණ කාලෙක පොඩි කතාවක් කියන්න මේක ගොඩක් කාලයක් ඉඳන් ආව මේ ඊමේල් එකක් අර මතකද තියෙන මේ Microsoft සමාගමේ අර එක මේ ප්‍රශ්නයක් ගැන කියලා කියන්නේ අර Windows Microsoft Word වල මේ random අර 299 කියලා ගහුවම ලොකු වචන සෙට් එකක් එනවා මේක මේ Bill Gatesවත් දන්නේ නැහැ මොකද්ද මේකට හේතුව එහෙම කියලා අර මේල් එකක් ඇවිත් තිබ්බේ මේ ඒ මේල් එකේ තියෙන දෙක තුනක් ගැන මේ අපි කතා කරමු. මේ ඔය random R&D කියලා ගහලා මොකක් හරි අංක දෙකක් දුන්නහම වරහන් ඇතුලේ කමාවක්ින් සෙපරේට් කරලා එකෙන් කරන්නේ මේ අතරම word documents අර test කරන්න dummy text දෙන එක තමයි. මේකේ මේ random කියලා ගහලා උදාහරණයක් විදිහට සමානයි R&D වරහන් ඇතුලේ 3.5 කියලා වගේ දැම්මත් එහෙම එකෙන් වෙන්නේ paragraph 3ක් ගහනවා මේ වචන පහේ sentences එක. ඒ වගේ තමයි දැන් අර 299 කියලා දැමම මේ වචන paragraph 200ක් ගන්නවා වචන 99 මේ sentence එක. يعني sentence 99 paragraph. ඉතින් මේ ඒ වගේ දෙයක් තමයි එන්නේ මේ මේල් එකේ නම් එන්නේ මේ Bill Gates පුදුම වුණා මේක මොකද්ද තියෙන්නේ කියලා හොයාගන්න බැරුණා කියලා. ඒත් එක්ක මේකේ තියෙන තායගත් තමයි මේ අර CON COM folder හදන්න බැරි කතාව. ඒකත් මේ ලොකු බග් එකක් කියලා
මේක දාලා තිබ්බා. බග් එකක් නෙමෙයි. ඇත්තට මේක ඒව ඇවිල්ලා සිස්ටම් රිසෝට් වර්ඩ්.
ඒවනේ.
ඔව් ඒක ඉතින් මේ C ගත්තත් මොන ලැන්ග්වේජ් එක ගත්තත් Java ගත්තත් අර සිස්ටම් රිසෝට් වර්ඩ් කියලා තියෙනවා.
ඔව්.
ඒවට සින්ටැක්ස් වල ගත්තාම අපිට තියෙන අපි දන්න සින්ටැක්ස් වලට කීවර්ඩ් සැටියට පාවිච්චි කරන්න බෑ. ඔය කොන් එහෙම කියලා කියන්නේ ඒ කාලේ DOS වල තිබ්බ එකක් නේද සදීප?
ඔව්. කොන් ඒ දවස්වල තිබුණේ කොන්සෝල් කියන එක තමයි කොන් කියලා පාවිච්චි කරේ කොටට.
ඔව් ඉතින් ඕවාගේ දන්නේ නැති කට්ටිය ඉතින් ඕවාගේ හදලා ඉතින් කට්ටියගෙන් බොරු
මොඩල් වල මේ කාලෙක ගොඩක් ක්‍රම තියෙනවා මේ ඩමී ටෙක්ස්ට්
ගන්න.
වර්ඩ් වල මේ සමානයි අපි අර සාමාන්‍ය වෙබ්සයිට් එකද දිහම ලොරම් එප්සම් එකනේ පාවිච්චි කරන්නේ. සමානයි ලොරම් කියලා වරහන් දෙක දැම්මහම එන්නේ ලොරම් එප්සම් ටෙක්ස්ට් එක. ඊට පස්සේ සමානයි random world කියලා දැම්මත් එහෙම එන්නේ අර ෆොන්ට් එකක් කරියහම එන්නේ මේ ක්වික් brown fox මොකද්ද වන්දක අන්නේක තමයි එන්නේ මේ දැම්මම
quick brown frog jump over the lazy dog's back කියලා ගුවාම ඕකේ අර
ඉසෙ සෙට් එක තියෙනවා
ඔව් a to z අකුරු 26ම තියෙනවා ඉංග්‍රීසි සිංහල නෙමෙයි
ඔව් ඒකෙන් ෆොන්ට් එකේ අර හැඩේ බලා ගන්න බුලන් හැම අකුරකම
ඔව්
ඒතක මේ ඊමේල් එකේ තිබ්බ තව එකක් තමයි q33n කියලා මේ අර windings වලින් දැම්මහම මේ අර ප්ලේන් එකක් ඇවිල්ලා වදිනවා කියලා මේ 911 කතාවක් දාලා තිබ්බ. ඇත්තටම මේ Q33N කියලා ප්ලේන් එකක් තිබ්බෙත් නෑ මේ 911 කතාවේ. ඒකත් බොරුවට දාපු එකක් තමයි. ඒගොල්ලෝ මේ මේල් එකේ දාපු එක බොරුවට.
ඉතින් ඔය වගේ ඊමේල් එනවා නම් ගොඩක් එනවා නේද? මේ මිලියන 5ක් මට නෑ හැබදාම් ප්‍රින්සස් ලගෙන් මේල් එනවා. රජුර ගොල්ලන්ගෙන් එනවා. මේ කෝටි 500ක් තියෙනවා. මේ ට්‍රාන්ස්ෆර් කරලා දෙන්නම් කියලා
ඒ වගේ අප්‍රිකාවෙ ඉන්න
අප්‍රිකාවේ
කොකෝවත්
කොකෝවත් දින කට්ටිය ඉන්නවා ඉතින් අපේ ලයත් ඉතින් ඕකට මේල් ගහලා කොහොමද කියලා ඇහුවාම මේගොල්ලන්ගේ එකම ට්‍රික් එක තමයි මේක ගන්න දැන් මේ සල්ලි ටික එවන්න බැංකු චාර්ජස් ගෙවන්න ඕනි කියලා ඒකට කීයක් හරි එවන්න කියනවා ඉතින් අපේ හරි කැමති ඉතින් කෝටි පහක් හම්බෙන්නේ 10000 ණයලා ගත්තොත් මොකද ඩොලර් 100 200 තමයි ඉල්ලන්නේ ඉතින් අපේ හරි මහන්සියට අක්ගාලේ ගෙවනවා ඉතින් මේ ඔහොමම දවසක් වුණා මේ ඕකෙම තියෙන තවත් ක්‍රමයක් බුද්ධික ගෙදරට ලියුමක් කරනවා.
සමහර වෙනවා ගාලින්ගේ මේ ෆෝන් නම්බර් ඉල්ලගෙන ගෙදරට කෝල් කරලා වද
දෙනවා. ඔව් ඔව් ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ඇත්තනම් මේ නම්බර්ස් ඉඳන් වැඩ ගන්නවා බුද්ධික ඔය ටෙලිෆෝන් නම්බර්ස් දෙනේවයම. මම ඒක සරයක් කෝල් කරා. කෝල් කරාම ඉතින් මට ওই විස්තරය තමයි කිව්වේ. ෆොටෝ ඉඳන් එවුවා මට.
ඔව්.
මේ යා ඉන්නේ කියලා. මේ හරි හොඳයි. ඊට ඉතින් කතා ගන්නවා මේ මෙහෙමයි කියලා මං කෝ මට ඩොලර් 100ක් යන්න සල්ලි නැ. මට ඒකෙන් ඒක අඩු කරන් යන්න කියලා. මංකෝ මට ඔක්කොම පවා භාගයම තියාගෙන ඉතුරු ටික වන්න කියලා. එහෙම බෑ කියලා තමයි කියන්නේ ඉතින්. ඒ වගේ ඉතින් එක එක තියෙන ෆන්.
කලින් කරනවා අපේ ඔෆිස් එකේ කෙනෙක් ඔටෝ ලංකාවේ කාර් එකක් විකුණන්න දාලා සිම්බාබ්වේ ඉඳලා ආව චෙක් එකක්
නෑ.
ලක්ෂ පහක් කාර්යකට ලක්ෂ 10ක චෙක් එකක් ආවා.
ඒ කියන්නේ ඇත්ත මේ රියලයිස් කරගන්න බලන් වෙච්ච එකද?
චෙක් එක ආව කොහොම හරි. ඊට පස්සේ අපි ඉතින් කොයිකද චෙක් එක තිබ්බේ US බැංක එකකින්. ඊට පස්සේ අපි ඉතින් US ඔෆිස් එකකුත් තියෙනවානේ අපි අපි ඒකෙට කියලා කතා කරා බැංක එකට. බැංකෙන් කිව්වා බුදුම්මෝ චෙක් එකක් අපි කාදවත් ඉෂුව කළවත් නැහැ. වහාම ඕකේ ස්කෑන් කළා ඕකේ පින්තූරයක් එවන්න කියලා. ඒගොල්ලෝ ඉන්වෙස්ටිගේට් කරනවා කියලා. අරු වලට ප්‍රින්ට් කරපු චෙක් එකක් කියලා තියෙනවා. ඌ කියනවා ලක්ෂ මේ අපේ කාර් එක ලක්ෂ 5යිනේ. ඌ ලක්ෂ 10ක චෙක් එකක් කියන්නේ 10,000 ඩොලර්ස් තිබුණා. ඌ කාර් එක ෂිප් කරලා ෂිපින් චාර්ජස් උත් අරගෙන ඉතුරු සල්ලි ටිකත් එවන්න කියලා තමයි කියන්නේ.
ප්‍රශ්නෙකට යමුනේ ඊළඟට. මේ සමන් අහලා තිනවා ප්‍රශ්නයක්, මේ කොහෙන්ද ගන්න පුළුවන් කියලා. iPhone සහ iPod ඒ වගේම iPod touch ගන්න පුළුවන් තැනක් තියෙනවද කියලා?
අපෝ එකක් නේ ගොඩක් තියෙනවානේ.
ඔව්
දැනට මම දන්නේ මේ authorized reseller කෙනෙක් හිටින්නේ future world duplication road එකේ. BT store තියෙනවා, ඊට පස්සේ i store තියෙනවා මේ Epsi ලගේ. ගොඩක් අය ඉන්නවානේ තව DMS ලා කරනවා.
DMS තියෙනවානේ.
ඔව් DMS හැබැයි iPod අරව මම කරනවත් දන්නේ නැහැ.
Apple site එකේ දැන් තියෙනවා මම දන්නේ 6ක්
විතරනේ.
6ක් 7ක් විතර තියෙනවා.
දැනට BT store එක තමයි මම දැන් ටිකක් BT store එක සහ future world එක ටිකක් ලොකුවට කරන්නේ. ඊට පස්සේ i store කරන මේ කවුද Epsilon.
ඔව්. හැබැයි කියන්න ඕනේ ඉතින් ඔය හැම එකකම මේ ගණන් වැඩි.
future world එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ iPods නම් තියෙනවා, iPhone නම් නැහැ.
iPhone නැහැ ඔය කාගාවක්. හැබැයි BT store එකේ ගේනවා.
iPhone ගන්න ඕනේ ඉතින් dialog එකෙන් ගන්න පුළුවන් හැබැයි.
ඔව් මම දන්න විදිහට Apple approved කවුරුවත් නැහැ මෙහි iPhone owners dealer කෙනෙක්.
iPhone නම් ලංකාවේ ඇත්තටම විකුණන්න බැහැ. ඒ වුණාට dialog එකෙන් ගෙනල්ලා විකුණන ඉන්දියාව හරහා. ඔව් ඒක හැබැයි unlock phone එකක්. ඒ කියන්නේ ඔය retail කියලා කියන්නේ retail phone
එකක්. unlock
එකක්. ඔව්
ඒකම
මොකද අපි කම්පැනි එකෙන්ම බැලුවා iPhone 3GS එකක් ගන්න future world කවුරුවත් officially ගෙනත් දෙන්න බෑ කිව්වා.
ඔව් ඒකම
يعني ඒගොල්ලෝ කැමති ගෙනත් දෙන්න Apple දෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ.
ඔව් eBay එකෙන් මේ ගෙන හැල්ලා දෙන කට්ටිය ඉන්නවා. ඉතින් විශ්වාසවන්ත විදිහට ගන්න බලන්න පොඩ්ඩක් ඔය යාළුව අතර හොයලා බලුවොත් නේ.
හැබැයි ඉතින් ඔය තියෙන development වලට ගන්නවට ප්‍රශ්නයක් තියෙනවා. මොකද jail break කරාට පස්සේ push add කරන්න ඒ වගේ ඉතින් ලොකු ලොකු ගැටලු වෙනවා නේද?
ඔව්
ඒ වට ඉතින් ක්‍රැක් දාගෙන බ්‍රේක් දාගෙන දඟලගෙන ඉලා අන්තියට ෆෝන් එකේ බැටරි වයින්නවා, ෆෝන් එක ස්ටක් වෙනවා, හිර වෙනවා. ඉතින් ප්‍රශ්න තමයි.
ඔව් ඒකෙත් කියන්නේ ඔය ගෙනල්ලා දෙන අය සමහර වෙලාවට ඔය iPhone 3G 3GS එහෙම මාරු කරලා දෙනවා. ඒ කියන්නේ වැඩිය දන්නේ නැති කෙනෙකුට මේක iPhone 3GS එකක් කියලා 3G එකක් දෙනවා. මොකද දැන් අපි අර future world එකෙන් ගන්න බැරි වෙලා අපි iPhone එකක් ගන්න ගියා ඔය පත්තරේ hit ad එක ඇඩ්වර්ටයිස් කරලා තිබුණ කෙනෙක්ගෙන්. අපේට ඔෆිස් එකට අරගෙනත් ආවා 3GS එකක් තමයි අපිට ඕනේ කියලා කිව්වේ. මේකා 3GS එකක් කියලා අරගෙන ඇවිල්ලා තිබ්බේ 3G එකක්. 3G විතරයි. ඇවිල්ලා ඉතින් අපිට කිව්වා මේක තමයි 3GS කියන්නේ, මේක මෙහෙම තමයි එහෙම කියලා. අපි ඉතින් දැඩි ලෙස කියා ඉඳලා මේක 3G නෙමෙයි 3GS නෙමෙයි කියලා අපි උට ප්‍රූව් කරලා පෙන්නුවා මේක 3GS නෙමෙයි කියලා.
ඒකයි මේ සාර්ලෝගෙන
යන්න කියා ඉතින්.
බලා ගන්න පුළුවන් නේ සදීප අර කැමරාව ඕපන් කරලා ස්ලයිඩර් එකක් තියෙනවා නම් වීඩියෝ මාරු කරලා
ඒක තමයි. ඊට පස්සේ දැන් අපි වෙබ් එකෙන් මේ 3G එකේ 3G එකේ වෙනස්කම් ටික ඔක්කොම ටික උනියට පෙන්නුවා. මිනිහ හානේ මෙහෙනම් වැරදිලා ඒවල තින්නේ කියලා
බබාගේ පරකට ගියා.
ඒක තමයි උනේ. ඒකින්ද ගන්නව නම් ගොඩක් කල්ප ඒ වගේ කෙනෙක්ගෙන් ගන්නව නම් ගොඩක් කල්පනාවෙන් ගන්න මොකක් දෙයිද දන්නේ අන්තිම.
ඔව්
දැන් චීන iPhone උත් තියනනේ මට. ඔව් මට එක්කෙනෙක් ගෙනල්ලා කිව්වා මේ iPhone එකක් හම්බුණා කියලා. බලන්නට අර Chinese එක. ඌ ඊට පස්සේ මම අහන මේකට අර මේ ඒ iPhone එක OS එක දාන්න බැරිද කියලා ඊළඟ ප්‍රශ්නේ.
Apps install කරන්න හදනවා ඊට
පස්සේ. මේ iPhone එකක් හොයනවා කියන එක විකුණන්න තියෙනවා.
3GS එකක් නම් ගන්නවා.
3G එකක් තියෙනවා. මේ බෙල්ල මේක මුදල් නොගෙවා ප්‍රචාරය කර දෙන්නේ.
මේ iPhone එකේ මේ contract නැතුව දෙනව නේද?
ඔව් full ගන්න ගෙවුවත් ඒත් AT&T locked එකක් තමයි දෙන්නේ.
සතිය මොකද මේ 3GS එකක් වань?
ඒක
අවසක්.
මේ අමාරු දාන ප්‍රශ්න අහනවානේ.
NDA වලින් බඳලා තින්නේ.
ඇත්තටම මේ ඉවැලියුේෂන් වැඩකට තමයි ඕන වෙන්නේ. 3GS එකේ මැග්නටෝමීටර් එකක් තියෙනවානේ.
ඔව්.
අර ඉලෙක්ට්‍රොනික කොම්පාස් කියලා කියන්නේ අපේ අර මාලිමා ගැජට් එක අන්නේ පොඩ්ඩක් ඉවැලියුේට් කරන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඒක තමයි ඒකින් තමයි ඒක විශේෂයෙන්ම යන්නේ.
මාලිමාවක් නම් මම මේකත් එක දෙන්න.
අලෝකන්.
පිටකොටුවෙන් කොම්පාස් එකක් කරගෙන.
රබර් බඩියකුත් එක්ක. රබර් බඩියකුත් එක්ක. අර ඉස්සර කැමරා ෆෝන් ගත්තා.
ඔව් කැමරා ගැපෝ. අපේ මේ මලින්තත් දැන් එහෙම ගත්තා වායි තියන. කැමරාක් සහ ෆෝන් එක. iPhone ගත්තා ඉතින් කැමරා නැහැනේ. මේ කැමරා එකක් වෙනම අරගෙන විලිලයිට් එකයි හැබැයි. උවිත රඳා 0000 එකක් අරන් ගැලක්සක් වේදාගෙන කැමරා ගන්න යනවා. ඒක අඩු ගන්න ටෝච් එකක් හරි දෙනවා.
ඊළඟ ප්‍රශ්නෙට යමු නේ. මේ දැන් SMS වලින් ආ ප්‍රශ්නයක් අහන්න මේ අන්ලොක් කරපු Huawei E1550 කියන මොඩම් එකේ මේ Airtel SIM එකක් දැම්මම වැඩ කරන්න හැලු. එතැයි අනිත් ජාති වල SIM වැඩ කරනවලු. Airtel එකක් දැම්මම මේ SIM invalid කියලා එනවලු.
හිතාගන්න අමාරු.
ඔව් නේද? ඒක විතරක්
නෙමෙයි. ඒක හරියට දැම්මම ඒක
ඔව් ඒ SIM එක වෙන එකක දාලා බැලුවද කියලා හැබැයි ආ කියලා නෑ. මේ එහෙන් බැලුවේ නැත්නම් ඉතින් ඒක බලන්න නේ SIM එක වැඩ කරනවාද කියලා
ඉතින් මේක බලන්න වෙනවා මොකද ඔය Airtel වල මම දන්න විදිහට මේ මාස 3ක් විතර පාවිච්චි නොකර හිටියාම මේ disconnect කරලා ඒක SIM එකේ information උත් HLR වලුත් මගලා දානවා ඊට පස්සේ SIM එක මම login වෙන්නම් බෑ login වෙන්න ආපහු ගොඩ ගන්නම් බෑ
number එක දෙන කාට හරි දෙනවා
ඔව් number වෙන කාට හරි දෙනවා ඇති එකින්ද අපේන ෆෝන් එකේ Airtel එක දාලා බලන්න කියන එක තමයි දැනට කියන්න වෙන්නේ.
ඔව් ඊළඟට තවත් SMS වලින් ආ ප්‍රශ්නයක්. ඒක ඇහලා තියෙන්නේ මේ පිටරට ඉඳන් ගෙන්න ඩොංගල් ලංකාවේ වැඩ කරනවද කියලා. ලංකාවට ගැලපෙන මේ frequency range වල ඒවා තියෙනවද කියලා දැන් ඇහලා තියෙන්නේ.
ආ ඉතින් ඩොංගල් කියලා කියන්නේ ඉතින් ඕකේ බලන්න ඕන 3G සහ HSDB තියෙනවද කියලා. ඊට පස්සේ ඕක ට්‍රයි බෑන්ඩ් එකක් නම් ප්‍රශ්නයක් නැහැ. අර හැබැයි එකම එක ඔය මම හිතන්නේ වෙනස් frequency එක පාවිච්චි කරන එකම කට්ටියනේ ටී මොබයිල් ඇමරිකා විතරයි නේද සදීප?
ඔව් ඒ වගේ පැත්තක තමයි ඉතින්. ගොඩක් ඒවා HSDP ඔක්කොම ක්වඩ් බෑන්ඩ් වගේ වැඩ කරනවා. ඒකින්ද ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මම. WC වැඩියම බලා ගන්න ඕන නැද්ද? WCDMA 2100 තියෙනවනම් හරියද?
ඔව් ඒ මොකද දැන් අර මේගොල්ලන්ගෙත් ටී මොබයිල් එකෙත් වෙනස් වෙන ෆ්‍රීකවෙන්සි එක තියෙන මේ GSM ෆ්‍රීකවෙන්සි එක තමයි. මේ WCDMA ෆ්‍රීකවෙන්සි එක නෙමෙයි.
හරි මේ ඊළඟ ප්‍රශ්නේ විදියට තියෙන්නේ මේ එයාන මේ බ්ලොග සහ වර්ඩ්ප්‍රෙස් වල තියෙන බ්ලොග් දෙකක් තියෙනවලු මේ එකක බ්ලොග් පෝස්ට් එකක් දැම්මම අනිත් බ්ලොග් එකේ දැම්මම බ්ලොග් පෝස්ට් එක වර්ඩ්ප්‍රෙස් එකට ඔටෝ එක පබ්ලිෂ් වෙන විදිහක් තියෙනවද කියලා අහනවා
මම නම් දන්නේ එකක් නැහැ
හැබැයි ඕකේ අනිත් පැත්ත නම් පුළුවන් වෙන්නේ නේද වලින්ත ඒ කියන්නේ වර්ඩ්ප්‍රෙස් දැම්ම බ්ලොගර් වල පුළුවන් නේද ඊමේල් එකෙන් පෝස්ට් කරන්න the wordpress වලට දැම්මට පස්සේ email address එකට subscribe වෙලා තියලා ඒ address එක දුන්නොත් blogger වලට එහෙම වුණොත් නම් blog එකේ යනවනේ හැබැයි blogger ඉඳලා wordpress වැටෙන නම් එකක් හිතාගන්න අමාරුයි නේ
ඒකට මේ plugins උන් සමාහයට ඇති පොඩ search කළ බලලා link එක දුන්න
බැලුවොත් නේ ඊළඟට මේ මදුරංග අහලා තියෙනවා මේ මෙහෙම ප්‍රශ්නයක් මේ මොබයිල් network එක දෙන cell එකක tower එකක් يعني එක cell එකක් busy වුණාම ඊට ආසන්න තියෙන අනිත් cell වල තියෙන towers වල transmission power එක වැඩි වෙලා අර busy වෙච්ච එක cover කරන්න ඒවට service දෙනවද කියලා
එහෙමනම් කරන්න අමාරුයි මොකද මේ channel overlap එකක් වෙන නිසා අනික distance link ගන්නත් බෑ මොකද මේ ඒගොල්ලෝ දැන් phone එකක් මම හිතන්නේ cell එක තෝරනකොට cell එකේ distance එකත් check කරලා බලන කොච්චර දුරකින්ද මේ cell දෙක ඉන්නේ කියලා. ඉතින් හැමතිස්සෙම යා බලන්නේ අර ළඟ තියෙන cell එකට. හැබැයි network එකට හැකියාවක් තියෙනවා phone එකක් deny කරන්න. deny කරන්න කියලා කියන්නේ මේනේ cell එකට connect වෙන්න එපා කියලා. එතකොට යා ඒකෙන් වෙන cell එකකට මාරු වෙනවා. ඒක ඉතින් network එක පැත්තෙන් කරන්න ඕනේ. ඉතින් edge එකේ වගේ ඉන්න කෙනෙක්ට නම් මේක කරන්න පුළුවන් නේද සදීප?
සාමාන්‍යයෙන් මේ කියලා තියෙන වැඩේම නම් වෙන්නේ නැහැ. ඒ කියන්නේ එක සෙල් එකක් බිසි වුණාම අනිත් සෙල් එකේ එක පව වැඩි කරලා මොන හරි කරලා සර්විස් දෙනවා කියලා. මෙහෙම සීන් එකක් නම් තියෙනවා. අර බිසි වෙන වෙලාවට සෙල් පොඩි කරනවා. පොඩි කරනවා කියන්නේ
සෙල් එකේ පව අඩු කරනවා.
අඩු කරලා සෙල් එකේ ඒරියා එක අඩු කරනවා. එතකොට අඩු කරලා සෙල් ගොඩක් විදියට බෙදලා වැඩ කරනවා. කියන්නේ ළඟ ළඟ තියෙන ටවර්ස් වෙන වෙනම සෙල් විදියටම වැඩ කරනවා. බිසි නැති වෙලාවට සමහර ටවර් ඔෆ් කරලා එක ලොකු ටවර් එකකින් විතරක් ලොකු ඒරියා එකක් කවර් කරනවා. අර ඔකට කියන්නේ මැක්‍රෝ සෙල් කියලායි මයික්‍රෝ සෙල් කියලායි තමයි කියන්නේ. ඒක කරන්නේ ඇත්තටම නෙට්වර්ක් එකෙන් ඒ තමන්ගේ බිසි අවස් බලලා බිසි ප්‍රී ප්‍රෝග්‍රෑම් විදියකට තමයි ඒක කරනවා නම් කරන්නේ. නැති වුණා නැතුව අර හිත හදිසියෙම ටවර් එකක් බිසි වුණාම අනිතක එකකින් ඒකට සර්විස් දෙන්නේ නැහැ.
ඔව් ගොඩක් වෙලාට වෙන්නේ මේක මේ ටවර් එකට ඐඩෙන්ටිෆයි කරගන්න බෑ. මේක ප්‍රශ්නද කියලා ඒක නෙට්වර්කින් ඐඩෙන්ටිෆයි කරලා තමයි කරන්න ඕනේ.
කරන්න ඕනේ.
ඔව්. ඉතින් ඒකට අර එකම දේ කරන්න පුළුවන් සමහර ලාට කරනවා. දැන් HSTP වලටම නෙට්වර්කින් කරන දේවල් තමයි. දැන් සමහර කෙනෙක්ට එකට එකක් දැන් මේ අවුල් නම් ඒ ටවර් එකේ ඒගොල්ලෝ කරන්නේ HSTP මේ එක බ්ලොක් කරනවා අර අප්සෙට් ටවර් එකෙන්. එතකොට වෙන්නේ අර අනිත් ටවර් එකට ඔටෝමැටිකලි මාරු වෙනවා. ඒක තමයි දැනට කරන්නේ. ඒකත් හැබැයි මේ ඔටෝමේටඩ් එකක් නේකල මැනුවලි කරන එක.
ඔව් සාමාන්‍යයෙන් මොබයිල් එක තමයි කියන්නේ මේ මට වෙන එකක් දෙන්න කියලා. එහෙම කියන්නේ කනෙක්ෂන් එකේ අර ඩේටා මොනවත් තත්ත්වේ බලලා නෙමෙයි ගොඩක් වෙලාවට සිග්නල් වල ස්ට්‍රෙන්ත් එක බලලා තමයි කියන්නේ.
මොකද මොබයිල් එකට තේරෙන්නේ නැහැ මේක හොඳට එනවද නරකට එනවද කියලා.
මේ ඊළඟ ප්‍රශ්නෙට යමු නේ. ඔන්න අහලා තිනවා මේ සැටලයිට් ටීවී ජනස් බලන්න ඩිෂ් එකක් අපිට හදාගන්න පුළුවන්ද? එහෙමනම් ඕන උපකරණ මොනවද කියලා ඒකට.
ඩිෂ් එකක් නා හදන්න යන්න එපා. ලොකුම බොරු වැඩක් තමයි. මොකද මේ රුපියල් 5000ක් ඉතින් ඩිෂ් එක සල්ලි දීලා ගන්න පුළා. මොකද ඊට වඩා මහන්සි වෙන්න එනවා. මොකද ඕකේ ફોකල් පොයින්ට් හොයා ගන්න, ඕකට LNB හයි කරන් තැන් හදන්න. ඒක ගොඩක් මහන්සි වෙනකොට ගොඩක්
මහන්සි වෙලත් අච්චර ප්‍රතිඵල ගන්න බැරි වෙනවා අන්තිමට.
ඔව් සාමාන්‍ය කූවාගේ ඩිෂ් එක ගන්න හදන්නම ගොඩක් අමාරුයි. සී බෑන්ඩ් එකක් නැති ටිකක් ලොකුවට හදවම ફોකල් පොයින්ට් එක ටිකක් ලොකුවට එන හින්දා හදාගන්න ලේසි. මේ ඉතින් දැන් සී බෑන්ඩ් වල ගොඩක් channels අඩු හින්දා කූ එකක් ගන්නවට රුපියල් 2500 3000කට හොඳ ඩිෂ් එකක් ගන්න පුළුවන් 60 cm වගේ එකක්. ඉතින් ඊටමතරව ඉතින් LNB එකක් නම් අපිට හදාගන්න බෑ. ඒක ඉතින් කඩෙන් ගන්න රුපියල් 1900ක් වගේ වෙන්නේ. රිසීවර් එකත් රුපියල් 5000කට විතර, කේබල් එකක් ඉතින් මීටරයක් රුපියල් 50ක් විතර වෙනවා. මේ ඉතින් ওই ටික තමයි. සදීපගේ ඇන්ටනා එකට මොකද උනේ?
ආ ඇන්ටනා හදලා තියෙන්නේ. හදලා තියෙන්නේ කියන්නේ ඇත්තටම ඇන්ටනා 3ක් විතර හදලා තියෙන්නේ දැන්. තාම හරියටම මෙෂර්මන්ට් එක මට නැති හින්දා මම මේ බ්ලොග් එකකට දැම්මේ නැහැ.
ක්ලිප් ඔන් නැඩේ හරියද?
ඔව්. මොකද?
අර වාට ක්ලිප් ඔන් එකක් හදනවා කියලා කිව්වේ ඇන්ටනා එක ජැක් එක ගහන්න නැතුව.
ඔව් ඒ වැඩේ තමයි තාම ඇන හිටලා තියෙන්නේ. මේ ඇත්තටම ඒ වැඩේ අතහැර දාලා මම දැන් Huawei 2E270 එකක් පළල්ලා ඒකට ගෙලින්ම වයර් එක පාස් කරලා
තියෙනවා. ඒක නම් ගැතයි නේ.
සදීප ඒ කියන්නේ සාර්ථකද? ලොකු ගොඩක් මේ ගේන් එක වැඩි වෙනවද ඇන්ටනාවේ?
සෑහෙන මේ DB 10ක විතර වැඩක් කරගන්න පුළුවන් කොට වයර් එකක් දාගත්තොත්. එතකොට අර කේබල් එකේ ලොස් එක සෑහෙන අඩුින්ද. කොට වයර් එකක් කියන්නේ මීටර එක විතර වයර් එකකින් නම් ඒ වගේ වැඩක් කරගන්න පුළුවන්. දැන් මම වහලු ඩ්‍රයි කරලා වගේ කරලා දැන් මීටර 10ක් විතර පල්ලෙහාට දෙනවොත් එහෙම කේබල් එකේ ලොස් එකක් තියෙනවා ඇන්ටනාවෙන් කින්කෝගේම.
ඔව් ඒක තමයි ගොඩක් වෙලාට එන්නේ. මේ ඇන්ටනා එක ගොඩක් පවර්ෆුල් නැත්නම් කේබල් එක දැම්ම කේබල් ටේ අනික අපි අර හම්බ වෙන කේබල් සදීප ක්වොලිටි මදිනේ.
ඔය එක තමයි. දැන් මම දැනට පාවිච්චි කරන්නේ අර RG58 කියලා තියෙන කේබල් එක. ඒක මේ ලාබෙට ගන්න තියෙන එක. මට පුළුවන් වුණොත් මම try කරනවා RG216 කියලා කේබල් එකක් තියෙනවා. ඒක ටිකක් විතර ගණන්. හැබැයි මේ අර වගේ 3 ගුණයක් විතර loss එක අඩුයි.
ඔව්.
ඒ වගේ කේබල් එකක් පාවිච්චි කරන්න. ඊටත් වඩා හොඳ කේබල් තියෙනවා. ඉතින් ඒව අර නවන්න කරන්න එහෙම ටිකක් අමාරුයි. අනිත් එක අඩිය මීටරයක් වෙනවා රුපියල් 1000ක්.
අනික ඒව අර 90 බෙන් ගන්න බෑ. ඒවා හයි කරනකොට තද කරලා ගැට ගහන්න බෑ. ලොකු ප්‍රශ්න තියෙනවානේ.
ඒකෙන් අර RG58 එක ෆ්ලෙක්සිබල්. ඒක තමයි මම පාවිච්චි කරන්න හදන්නේ. දැනට මම වැඩ කරගෙන ඉන්නේ හරියට පොඩ්ඩක් මෙෂර්මන්ට් එකක් සහ මේව ටිකක් අරගත්තන් පස්සේ මම පොඩ්ඩක් බ්ලොග් එකේ ලියන්න කියලා තමයි හිතන් ඉන්නේ. ඇන්ටනා ಜಾති තුනක් හැදුවා මේ යගි ඇන්ටනාවකුයි තව වයර් ග්‍රිඩ් ඇන්ටනා කියලා එකකුයි එකත් අර රිෆ්ලෙක්ටර් එක තියෙන පොඩි වයර් ටිකකින් තියෙන ඇන්ටනාවකුයි. ඊට පස්සේ අර කියුබිකල් ඇන්ටනා කියලා තියෙන අර මම දැන් ගොඩක් ඔය වයිෆයි කට්ටිය පාවිච්චි කරනවා මේ බයිකොඩ් කියලා ඇන්ටනාවක් අන්න එකකුයි තමයි තුනක් හදලා තියෙන්නේ. බලමු ඉදිරියේදී තව මාසයක් විතර යයි.
ඕක මේ වයර් එක කොට කරගන්න වහලුඩක් දන්නේ නැන්නේ.
එහෙම තමයි.
ඇන්ටනා වහලෙන් අයිදල ඉතින් ලැප්ටොප්
එක මට වෙන්නේ ඉතින් බලාගෙන අන්තිම සොලියුෂන් එක නේද කූඩිෂ් එකට මේ ඩොංගල් එක මැද්දට ගහන එක තමයි.
ඒකෙත් ඕන ඒක තමයි ඉතින් හොඳම වැඩේ. අර ගොඩක්
කලකට මම
මේක කරන්න හදන්නේ ජනේලෙන් දැන් මගේ ඇත්තරම මගේ කාමරයේ ඇතුලේ HSTP සිග්නල් මේ අඩු වැඩි වෙනවා ජරමර වෙනවා ගොඩක් කලකට 3G නැති වෙලා යනවා ඒ වගේ වෙනවා. හැබැයි කෙලින්ම බිත්තියෙන් එහා පැත්තට ගියපු ගමන් හොඳට වැඩ කරනවා. දැන් මට මේ ජනේලෙන් පොඩි වයර් කැල්ලක් දාලා පිටිහා පැත්තේ ළමයා පැත්තට ගන්න වැඩක් තමයි මම මේ කරගන්න හදන්නේ.
ඔව් ඒකට හැබැයි මෙහෙම වැඩක් කරන්න හරිද සදීප බිත්තිය කැඩුවා නම්
මොකද
ප්‍රයිඩ් කියලා
දැන් ඉන්නේ නම් ADSL එකේ HSDP එක ඇත්තටම ඔය ටෙස්ටිං අනම්මනම් පොඩි වැඩ වලට තමයි ඉතින් පාවිච්චි කරන්නේ.
හරි ප්‍රශ්නයක් ආවා මේ චුට්ටට.
දැන් ආව ප්‍රශ්නයක්. මදුරන් ගහලා තින්නේ මේ ඉන්ටර්නෙට් එකෙන් ලයිව් වීඩියෝ එකක් මේ ස්ට්‍රීම් කරනකොට ඒක ෆුල් ස්ක්‍රීන් බලනකොටයි පොඩි සයිස් එකකින් බලනකොටයි මේ ඩේටා කන්සම්ප්ෂන් එකේ වෙනසක් තියෙනවද කියලා.
නැත.
ගොක් කළාට මේක අර ඩිසෝට් වෙලා වගේ ඉන්නේ නේ.
ඒ කියන්නේ ආ ස්ට්‍රීම් එක මාරු කරන්න නැතුව ගන්නවා නම් බලනවා නම් මේ වෙනසක් වෙන්නේ
නැහැ. ඔව්. සමහර ෆ්ලෑෂ් ප්ලේයර් මේ ෆුල් ස්ක්‍රීන් එකේ බුවහම මේ ස්ට්‍රීම් එක වෙනස් වෙනවා.
ඔව් YouTube
වගේ නම් වෙන්නේ නැහැ නේ. නෝමල් එකම
වෙන්නේ. ඔව්. ඒ කියන්නේ ටික හොඳ නම් විතරයි ඒක වෙන්නේ.
ඔව්.
එහෙනම් ඉවරයි.
ඉවරයි අද ප්‍රශ්නත් නේ.
කාලිංගගේ අර පවර් මෙෂර් කරන වැඩේට මොකද දන්නේ උනේ?
ඒක මේ වීක් එකේ දාන්නේ ලාස්ට් වීක් එකේ මේ පොඩ්ඩක් බිසි වෙලා හැමේ ගියානේ. පොඩ්ඩක් අර අධීක්ෂණයේ යටතේ තියෙන ඕන හින්දා මම මේ දැන් සිගුරාද රන් කරන් ඉන්නේ හවසට. ඔන් කරලා සන්ද උදේට බල්ලා අඟහරුද බද දෙනකොට පොඩ්ඩ මොකද මම බැලියේ සදීප මේ පොඩ්ඩක් කැමර දෙකක් හයි කරලා වීඩියෝ එක රෙකෝඩ් වෙන්න තියලා පොඩ්ඩක් බලන්න
කියලා. මං ගාව ඕනේ නම් අර කිලෝවොට් අවර් මීටරයක් තියෙනවා ඩිජිටල් කිලෝවොට් අවර් මීටරයක්
එකයි තියෙන්නේ නේ. මං දැන් අර පොඩි දෙකක් ගෙන්න ගත්ත සදීප අර බිත්ති වෝල් එකට ගහන්න පුළුවන් જાතියේවා.
ඔව්
ඒවයි තින් ඇකියුරසි එක චෙක් කරගන්න බැරි වුණා දෙක සමානද කියලා.
කමක් නෑ
ඔය දාලා බල දාලා මං හිතුවේ කවුරුර මොන හරි ගොත් අනිත් පැත්තට මාරු කරලා ආයි ගාලා බලන්න මේ තව තව මට ඉතින් පත්තරෙන් බලබල මම මේ දවස්වල කෝල් කරන සමහර අය නම් කියනවා මාත්‍යාව 120ක් අඩුවෙනවා 30ක් අඩුවෙනවා කියලා කියනවා මේ ඊට පස්සේ ඉතින් ගුටි ගන්නත් පුළුවන් ඒක දැම්මට පස්සේ ඔය හදනේ උන්ගේ
ගුඩ් ගුඩ්
කරන්ට් එක වද්දායිද දන්නේ
නැහැ කරන්ට් එක වද්දායිද දන්නේ නැහැ එහෙනම් අද නවත්තමු නේද
ඕකේ
මේ එනමුත් කියන දේවල් නැහැ විශේෂ නිවේදන එහෙම නැහැ නේ
විශේෂ නිවේදනයක් නැහැ මොයිසේ නිවේදනයක් තියෙන දැන් දිගට මලින්ත මේ එනවා හැබැයි ඉතින් කතා කරන්න
ඔව්
ඒක තමයි විශේෂ නිවේදනය
ටෙස්කොන්
එහෙනම් අදට
සමරකෝන්
එයා තමයි ඊළඟට අපි විරුද්ධත්වය දාන්නේ
බෑන් කරන්න
ඉන්නේ එයාත් කෝන් කෙනෙක් නේ
ඔව් එහෙනම් මේ හැමදෙනාටම ස්තුතියි හර්ෂ ඉන්නවනේ
හර්ෂ ගිහලා
ඔව් හර්ෂ මං හිතන්නේ මේ ඩිස්කනෙක්ට් වෙලා
ඔව් එහෙම අපි ඩිස්කනෙක්ට් කරා හර්ෂව නේද ඩිස්කනෙක්ට් කරේ
එහෙනම් මේ සදීපටත් බොහොම ස්තුතියි ලබන සතිය හම්බෙමු නේ
ඔව් ටටා
ඔව් සුබ රාත්‍රිය
සුබ රාත්‍රිය